නෑ ඒවා අපට වැඩන්නේ නෑ
මේ නැකිරීම බලන්න
කියන්නේ ඒ එකක්වත් වැරදි නෑ එකක් මතක තියාගන්න එක ක්‍රමයක්වත් වැරදි නෑ ඒකේ ක්‍රමේදී ඒක එහෙම විස්තර ඒ හිත වැඩිමක් තියෙනවා. අපි මේ කියන්න හදන්නේ අනිත් ඒවා හරිද වැරදිද කියන එක නෙවෙයි. ඒකත් වෙනවා. ඒකත් මේකම බලන්න පුළුවන්. යම් කිසි දැනීමක් තියෙනවා නම් ඒ දිහා බලන්න පුළුවන්. ඒක කිසිම වරදක්
නෙවෙයි.
කොතන බැලුවත් දැනීම විතරයි තියෙන්නේ. අපි නෙමෙයි නම් ටිකක් දාගෙන මේකේ ඒක කරන්නේ නේද? සක්මන කළක් තියෙන්නේ දැනෙන්නේ කියලා. තේරෙනවා? අපි නේ නම් දෙන්නේ මේ ඔසවනවා ගෙනියනවා තියෙන ආරෝමයක් කිය. මම ඇවිදිනවා කිය. නැත්තම් තියෙන්නේ කාය ස්පර්ශයේ දැනීම් ටිකක් තියෙනවා. මේ ශරීරයට දැනෙන කාය ආයතනෙට දැනෙන දැනීම් ටිකක් තියෙනවා. ඕවට සිහිය තියාගෙන ඉන්න පුළුවන් නම් සිහිය තියාගෙන ඉන්න. ඒ සිහිය තියෙනකොට තමන්ගේ හිත දියුණු වෙනවා කියන්නේ අර තමන් දෙන නම් ටික අයින් කරනවා. සසර පුරුදුනේ නම් දී කුටි. පෙර අත්දැකීම් ටිකනේ මේ සසරේ යන හැටි. මම යනවා කියලා ඉතින් යනවා සසරේ. දැන් මම යන එක නවත්තන්න හදන්නේ මේ තියෙන දැනීම දිහා බලන් ඉන්නේ. මම කරන වැඩේ නවත්තන්න හදන්නේ. තියෙන දැනීම දිහා අපි සිහිය යොමු කරනවා. ටිකක් ගැඹුරෙන් කියවහම තේරෙන්නේ නැහැ ඒකයි මම එහෙම කියන්නේ ඇතුළ ඒ මොහොතේ තියෙන මොනවා හරි දැනීමක් තියෙනවානේ එතෙන්ට සිහිය තියාගන්න එච්චර ඊට වඩා දේවල් කරන එක නවත්තන්න අපිට ඕක විතරක් කරන්න බෑ තව තව දේවල් කරන්න ඕනේ නෑ නෑ මේකට නමක් දෙන්න ඕනේ මේකට නමක් දෙන්න ඕනේ ඒ පරණ පුරුද්ද කියලා තේරුම් ගන්න නෑ එනත්තම මේ කොතනද ශරීරය ඒකත් පරණ පුරුද්දට කරනවා
සර් ප්‍රස්වාසයේදී පොඩි ગેප් එකක් එනවා ඒ ગેප් එකට පණිනවා නැහිත පොඩ්ඩක්
ગેප් එක කියන එකක් නමක් නේ
පොඩ්ඩක් ඒ කියන්නේ ඊළඟ එක ගන්නකම් එනවා නේ
ඊළඟ එක කියන එකක් නමක් ඊළඟ එක ගැන හිතන්න එපා මේ මොහොතේ තියෙනවානේ මොකද්ද ඔය දැනීමක් ඒ දැනීම නැවතුණානේ ඔව් නැවතුණහන් නැවතුණ එක දිහා බලන්න ආයෙ දැනෙනවා නම් ආයෙ දැනෙන එක දිහා බලන්න ආයෙ වෙන දැනීමක් තියෙනවා නම් ඒක දිහා බලන්න ඒක ඊටත් වඩා වෙනස් දැනීම. ඒ මොහොතේ තියෙන දැනීම දිහා බලන්න ඉන්න එච්චර. එතකොට මේක තියෙනවද නැවතුණාද ඔය ප්‍රශ්න නැහැ. දැනීමක් තියනවා නම් ඒකක් දකිනවා දැනීමක් නැත්නම් ඒකක් දකිනවා. ආයේ දැනීමක් තියෙනවා නම් ඒක දකිනවා. දැනීම නැත්නම් ඒක දකිනවා. ඒක ગેප් එකක් කියලා නමක් දෙන්න යන්නේ.
දැනීමක් කියන්නේ මේම අතීතය කියන්නේ වෙන සිද්ධියක් එතකොට එතනට
එනවා ඒ වෙන සිද්ධියක්
කියන්නේ පරණ දෙයක්
ඒක පරණ දෙය අමතක කරගන්න පරණ දෙයට සම්බන්ධ කරන්න ගියොත් තමයි ওই වෙන සිද්ධිය මේ මොහොතේ දැනීමක් තියනවා ඒක දකි මේ මොහොතේ දැනීමක් නැත්නම් ඒකත් දකි පරණයකට ඒක සම්බන්ධයක් නැහැ සම්බන්ධ කරන්න ගිය ගමන් අහු වුණා නේද එතකොට තමයි අපිට නමක් දෙන්න හිතේ ආ හුස්ම තියෙනවා හුස්ම නැහැ නැත්තම් ගැප් එක. ඔය නම් දෙන්නේම අතීතයට සම්බන්ධ කරන්න යනවා. අතීත වෙලා ඉවරයි. ඒක දන්නේ නැහැ. අතීතේ දැන් නැහැ.
එහෙම නම් දෙනකොට මම කියන සංකල්ප දෙනවා
නේද? ඔව්. නම දීපු ගමන් ලෝකෙට අහු වුණා.
මම කියන අදහසට එනවා.
නම දීපු ගමන් ලෝකෙට අහු වුණා. අපේ පරණ පුරුද්දට අහු වුණා. පරණ පුරුද්ද මොකද්ද? සසර යන පුරුද්ද. මෙච්චර කල් ආපු පුරුද්ද. ඔව් ගලපන්න යන්න එපා. ගලපන්න යනවා කියන්නේ ආයේ මොකක් හරි දාන්න. තමන්ට මොකක් හරි බලන් ඉන්න පුළුවන් නම් බලන්න. ක්‍රමේ නිමේ යතන මං කියන්නේ. කරන වැඩි. කරන වැඩි ප්‍රතිඵලයේ වෙන්න ඕන. අපි මොකක් හරි මේකට දාන්න යනවා නම් ඔන්න ඔය ගතිය නවත්තන්න. පැහැදිලි. ඒකත් අමතක වෙනවා නම් හොඳයි. ඔය දැනුම අපි වෙනම කතා කරනවා. මේ භාවනා කරන වෙලාවට දැනුම දාන්න යන්න එපා උතෙන්ට.
මෙතෙන්ට කිසිම වචනයක් නැතුව ඉන්න ඕනේ සර්.
ඔව් කිසිම වචනයක් දාන්න යන්න එපා. දාන්න ගියොත් අහුම.
දැන් අර උපාසනම්ම කියන විදිහට පරිසම්පාය දානවා කියන්නේ මම කියන කෙනෙක් පරිසම්පාය කතාගෙන දානවා.
දාන්න. ඒ පුරුද්ද තමයි මොකද්ද නම් දාන එක. පුරුද්ද තමයි මේක පටිච්ච සමුප්පාද කියලා දාන්නේ පුරුද්දේ.
ඒ තමන් කියලා කෙනෙක් ඇති කරගෙන දාන.
ඒකත් කඩා ගන්න. සංසාරේ හරි දැන් හරි අහලා දැනගත්තු එකක් හරි පරණ දෙයක් නේ වේදා. දැන් මේ ඔන්න මේ පටිච්ච සමුප්පාදේ දකින්න හදනවා කියවා ඔන්න දැනුම දානවා ඔතෙන්ට. දැනගත්තේ මේ මොහොතේ. කලින් එකතු කරගත්තු යන්නේ. ඒක දාන්නේ කවුද?
මම. උපන්තේ ඥාන මම දාන.
මේ මොහොතේ භාවනා කරද්දී ඕවා එකක්වත් දාන්න යන්න එපා. අවබෝධය කියන එකත් අමතක කරන්න ඕනේ. ඔබ දන්නවා වැඩි එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දන්න ටික අමතක කරලා මුකුත් දන්නේ නැහැ කියලා හිතන්න. එතකොට මොකද කරන්න පුළුවන්? අර පොඩි ළමෙක් වගේ බලා ඉන්න මොකවත් දන්නේ නැහැ. ඒක සිද්ධ වෙන දේ දකින්න පුළුවන් නේද එතකොට? නවකයි කරන්න. මේ මොහොතේ සිද්ධ වෙන දේ ඔකට තව විදිහකට කියනවා මේ මොහොතේ 100ක් අවධානය තියාගන්න. නමක් දානකොට 100ක් නෑ යතීතෙනුත් ටිකක් ගන්න. නේද? 50ක් විතර අතීතයට ගිහින් පරණ දන්න ටික දාන්න හදනවා. මම මේ මොහොතේ 100ක් අවධානය තියන්නේ කොහොමද? භාගයක් අතීතයට ගිහිල්ලා මතක් කරගන්න ඕනේ. ඔය වෙන්නේ මේක කියේ. මතක් කරගන්නකොට ඔය මේ මොහොතේ සිහිය නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ වෙන දේ නෙමෙයි අපි දකින්නේ. අපිට ඔළුවේ තියෙන දේ දකින්න හදන.
අතීතයට දුවනවා.
ඒක මනෝවිඤ්ඤාණය පෙර අසුර කියනවා.
ඔළුවේ තියාගෙන ඉන්න මොකක් හරි ඕක දකින්න හදනවා. එතකොට කොහොමද සිද්ධ වෙන දේ දකින්නේ? වෙනවා සිද්ධ වෙන දේ දකින්නයි ඕන. අපට අවශ්‍ය දේ දකින්න නෙවෙයි. අවශ්‍ය දේ දකින්න ගියොත් හිත වැඩෙන්නේ නැහැ. මේ දේ වෙන්න ඕන කියලා බලාගෙන හිටියහම සමහර විට ඒක වෙනව අපේ. හැබැයි ඒක හිතෙන්ම වළපෙන්නේ අපු දෙයක් නිසා ඇත්ත ඇති හැටි නන් නෙවෙයි. ඇත්ත ඇති හැටි දකින්න නම් අපි ඔළුවේ තියෙන ටික අයින් කරලා මේ මොහොතට අවධානය තියාගන්න. ඕක තමයි අපිට අමාරුම වැඩි. ඇයි? ඇයි අපි පුරුදු වෙලාම තියෙන්නේ මේ සසරේ පුරුද්දේ මොනවා හරි දාන්න හදනවා අපි. මොනවා හරි නමක් ඇදලා දාන්න ඕන මේකට. මේක අර නිදහස්ව බලන්න දන්නේ. මේ ඒ මොහොතේ වෙන දේ නමක් නොදා බලා ඉන්න බලන්න. කිසිම දෙයකට සම්බන්ධ නොකර මොකද්ද දැනීමක් තියෙනවා. ඒ දැනීම 100ක් දකින්න. 100ක් දැක්කා කියලා දැනගන්නේ වෙන ඒවා උතෙන්ට දාලා නැහැ. මේ වෙන්නේ මේක කියලා නමක් දීලා නැහැ. හරි? ඒ මොහොතේ මෙන්න මෙහෙම දැනීමක් තියෙනවා. ඒක පොඩ්ඩකට කලින් එකට සම්බන්ධ කරන්න යන්නත් අවශ්‍ය නැහැ. ඇයි පොඩ්ඩකට කලින් එක ඒක නැති වෙලා අයියෝ. ඒකයි මේකේ සම්බන්ධයක් නැහැ. මේ මොහොතේ දැනීමක් තියෙනවා. දැන් ඔය සද්දය ඇහෙනකොට මේ මොහොතේ සද්දය අහගෙන ඉන්න. කලින් දේවල් මුකුත් නැත. සද්දයක් ඇහෙනවා. ඒ සද්දේට බෙරයක් දාන්න ගියොත් ඔන්න දානවා පරණ අද්දකින්ට. ඒකට මේ මොහොතේ සිහිය නැහැ. ඒ පරණ එක මතක් කරගන්න. සද්දයක් ඇහෙනවා. අකට ලේබල් දාන්න ගියොත් නම් දාන්න ගියොත් අපි ගිහින් අතීතේ. පරණ අද්දකින්.
එතන දාගන්නවා නෙවෙයි ඉස්සර බන්න බෑ. එතනට රින්ගනවා මොකක් හරි අර
කරුමෙන් ට්‍රක් ගාලා එනවා. මෙන්න කරුමෙන් ට්‍රක් ගාලා එනවා.
මතක් කර ගන්න එක නෙමෙයි ඒක.
ඉතින් අපේ පුරුදු බලවත් සංසාරේ අනන්ත සංසාරයක් ආපු පුරුදු බලවත්. ඒ පුරුදු කඩනවා කියන්නේ නම දෙන එක නවත්තන. ඈ මේ මොහොතේට සිහිය තියෙන. හරිද? ඔක තේරුම් ගත්තොත් ඕන භාවනාවක් කරන්න පුළුවන්. ක්‍රමේ නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. මොකද්ද මේ කරන්න හදන්නේ? මේ මොහොතේ සිහිය පිළිගන්න. පැහැදිලි
මොන භාවනා කළාස මූලික අරමුණ මේ මොහොතේ සිය තියන් ඉන්න එකයි.
ඔව්.
ඒක තමයි ප්‍රධාන අරමුණ.
ඒක තමයි මූලික අරමුණ. මොකද අපේ තියෙන පරණ පුරුදු ටික කඩාගෙන ඉපැයි ධර්මයේ දකින්න. දැන් පරණ පුරුදු ටික තියාගෙන ධර්මයේ දකින්න හැදුවහන් අපි හදන්නේ අපේ තියෙන එකටම ගැට ගහනවා. දන්න ටිකට මේකත් දාගන්න හදනවා. නේද? ඔබ තමයි අපි කරන්නේ. මෙච්චර කල් දන්න ටිකට මේකත් එකතු කරන්න හදනවා. ඒ විදිහට මේ ඇත්ත ඇති හැටි දකින්න බෑ. ඇයි අපි දන්නේ බොරු ටිකක්? අපි දන්නවා කියන්නේ බොරු ගොඩක්. මෙච්චර කල් දන්නවා කියන්නේ ඇත්ත දැනගන්න බෑ. ඇත්ත දකින්නවා මිස දැනගන්න බෑ. දැනගත්තු ටික අයින් කරන එක තමයි ඇත්ත. මේ දැනගෙන තියෙන්නේ බොරු. ඕක කියනවා දැන් හිතයි මේ මං දෙයක් හදලා කියනවා කියලා. ඔය බුදුදහම නෙමේ බුදුහාමුදුරෝ ඔහොම කියලා නැහැ නේ කියලා හිතන්න පුළුවන්. ඉතින් තියෙනවා මේ හිඳ මෙහ ධර්මයේ තියෙන තැනක් පෙන්වන්න ඕන. ද්වයතානුපස්සනා සූත්‍ර කියලා තියෙනවා. ද්වයතානුපස්සනා සූත්‍ර. ඒකෙදි කියනවා මේ ලෝකේ යම් කිසි දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් මේ ලෝකෙට ආйти දෙව් මිනිස් ප්‍රජාව කිසියම් කෙනෙක් දකින විදිහක් තියෙනවා. හරිද? ඒ දකින දේ සපයි කියලා හොඳයි කියලා හිතනවා. ඒ දකින විදිහ හොඳයි කියලා බාරගන්න. හරිද? ඒ යම් කිසි දෙයක් තියෙනවා ඒක හොඳයි කියලා බාර ගන්නවා නම් ආර්යයන් වහන්සේ දකිනවා මේ දැන් ඇත්ත කියලා ගත්තු එක බොරුව. ආර්යයන් වහන්සේට ඒක බොරුවක්, මුසාවක්. ඒ සපයි කියපු දේ දුකක්. හරි? තේරුණාද මේ කියන්නේ? සාමාන්‍ය කෙනා යම්කිසි දෙයක් තියෙනවා ඔක හොඳයි කියලා බාර ගන්නවා. ආර්යයන් වහන්සේට ඒක බොරුවක්, මුසාවක්, කර්ය සත්‍ය කියපු එක. ඒක සැපයි කියපු දේ දුකක්. ලෝකයා සැපයි කියන එක ආර්යයන් වහන්සේට දුකක්. ලෝකයා දෙයක් කියපු දේ, දෙයක් කියලා පිළිගත්තු දේ ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. සාව. හරිද? ඒක එකක්. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. මේ ලෝකයා, ලෝකයා කියවහම දෙවි කෙනෙක්, මාරේ, බ්‍රහ්මේ, දෙවි මිනිස් ප්‍රජාව යම් කිසි කිසියම්ම කෙනෙක්. යම් කිසි දෙයක් දුකයි කියනවනම් යම් කිසි දෙයක් දුකයි කියලා මේ සාමාන්‍ය කෙනා කියනවනම් ඒක තමයි ඇත්ත කියලා ආර්යයන් වහන්සේට ඕක බොරුවා. ඒ ලෝකයා දුකයි කියන එක ආර්යයන් වහන්සේට සැප. ඉස්සෙල්ලා කියපු එක අනිත් පැත්ත කියලා. ඉස්සෙල්ලා කිව්වා යම් කිසි දෙයක් තියෙනවා ඕක සැපයි කියලා ලෝකයා කියනවා නම් ආර්යයන් වහන්සේට ඕක බොරුවක්.
දුක.
ඒක දුක. ලෝකයා යම් කිසි දෙයක් සැපයි කියලා කියනවනම් එතන ආර්යයන් වහන්සේට දුක. දුකක් හැටියට දැකේ. ඔන්නෝම කතාවක් ධර්මයේ තියෙනවා. ද්වේතානුපස්සනා සූත්‍රවල තියෙනවා. ඉතින් ඔය ධර්මයේ තියෙන ගැඹුරු තැන් ඕවා. එතකොට එහෙම කිව්වේ ඇයි කියලා නුවණක් ගන්න පුළුවන් නම් අන්න ධර්මයේ දකින්න පුළුවන්. ධර්මයේ නොදන්න කෙනාට ඕක තේරෙන්නේ නැහැ. පුද්ගලයා කියන්නේ මේ ලෝකෙට ආйти පුද්ගලයා. ඒ පුද්ගලයා මනුස්සයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, මාරයෙක් වෙන්න පුළුවන්, ඕන කෙනෙක්. ලෝකේ පුද්ගලයේ ලෝකේ කියන්නේ මේ සසර යන කට්ටිය. නේද? සසර යන සත්‍යය. තව විදිහකට කියනවා. ඒගොල්ලෝ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. නේද? ඒගොල්ලෝ දෙයක් ඇත්ත කිව්වොත් ආර්යයන් වහන්සේට ඒක බොරුවක්. සසර යන අය යම් කිසි දෙයක් ඇත්ත කියලා නම් ආර්යයන් වහන්සේට උක බොරුවක්. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලෝ ලෝකෙට ආйти දේවල් තමයි ඇත්ත කියන්නේ. ආර්යයන් වහන්සේ කියන්නේ ලෝකේ ඉක්මවා ගිය, ලෝකෙන් මිදුණ කෙනා. මේ ලෝකෙට ආйти දේ ඇත්ත කියනකොට ආර්යයන් වහන්සේට ඒක බොරුවක්, මුසාවක්. ලෝකෙට ආйти දේ සපයි කියනකොට ඒක දුක වේවි. ඇත්ත තත්ත්ව දුක. ලෝකෙට ආйти අයට පේන්නේ සැපයි කියලා. ඔකම දේශනා කරන අර විපල්ලාසවල ඉන්නවා කියන්නේ සතර විපල්ලාස. දුක් දේ තමයි සැපයි කියලා කියනවා. මේ ලෝකයට පේන්නේ දුක් දේ සැපයි. සැප විදිහට. නේද? මේක මුසාවක්, බොරුවක්. දෙයක් තියනවා කියලා හිතන එක බොරුවක්. ඒ දෙයට තමයි සැපයි කියන්නේ. හරි. දෙයක් තියනවා කියලා පිළි අරන් ඒ දෙයට තමයි සැපයි කියලා කියන්නේ. දැන් ඔන්න අපි මේ ටිකක් ගැඹුරු කතාවක් කියන්නේ. දැන් දෙයක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඒක තමයි මම ඉස්සෙල්ලා ඉඳන් ඇහුවේ. යම් කිසි දෙයක් තියෙනවා කියලා දන්නේ කොහොමද?
මේ ඉන්ද්‍රිය හයට අරමුණ වල යම් දෙයක් නිසා ආයතනය තියෙනවා. අන්න ඒ ආයතන පිහිනුසා තමයි දැනගන්නේ.
කවුද දැනගත්තේ යම් කිසි දෙයක් තියෙනවා කියලා? හිත. හිත දැනගත්තේ නැත්නම් දෙයක් තියෙනවා කියලා කියන්න බෑනේ. මං කිව්වේ දැන් මෙතන පෙරේතෙක් ඉන්නවා කියලා පෙන්නේ නෑ නේ. දන්නවනේ ඔතන ඉන්නේ නෑ නේ. මේ පෙරේතෙක් ළඟ කොහොමද වාඩිලා ඉන්නේ කියලා මම වෙන තැනකට යනවා. දැනගත්තා. දන්නේ නැති හින්දා ඔහේ ඉන්නේ. ඒ ළඟින්ම ඉන්නවා. ඉන්නවා කියලා දන්නේ නැති එක විතරයි වෙනස. තමන් ළඟම ඉන්නවා. මම මොකද හිතන්නේ? කියන්නේ ඇත්තද දන්නේ නැහැ නේ. දන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නේ. දැනගත්තා තමයි ප්‍රශ්නේ. මේ කියන හින්දා ඉන්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඕන නේ. ළඟපාතේ ඉන්නවද කියලා.
මම විඥානේ වඩා පෙරේද.
දැන් දැනගන්නවා. බැලුවා නේද වෙලාව? මොකටද හෙව්වේ ඔබ? ලෝකෙට අහු වෙලා මේ වෙලාව තමයි අපි ඔබ ආගමනය කරන්නේ. වෙලාව නෑ, වෙලාව අපි හදාගෙන තියෙනවා. ඔර්ලෝසුවේ කටු ටිකක් අරගෙනා විතරයි. වෙලාව දන්නේ නෑ, ඔර්ලෝසුව දන්නේ නෑ මං මේ වෙලාව පෙන්නනවා. සංඥා. නෑ, ඔර්ලෝසුව දිහා බලලා සංඥා. වෙලාව බලන්න බෑ, ඒක නැවතිලා. අද මට වෙලාව බලන්න විදිහක් නෑ, අද උදේ දවසම කරන්නේ.
සාදු සාදු සාදු.
ඔර්ලෝසුව නැවතිලා. දැන් බලන්න දෙයක් අපි දැනගන්නේ දෙයක් නේද? මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන දෙයක් නේද? මොනවාම හරි දැනගත්තා නම් දෙයක් ගැන නේද දැනගෙන තියෙන්නේ? ඒ දැනගන්න දේවල් ගොඩ එකතු වෙලා නේද ලෝකෙ හැදිලා තියෙන්නේ? ලෝකය කියන්නේ මෙච්චර කල් මොනවා හරි දැනගත්තා නම් ඔය ඔබේම එකතුවට නේද ලෝකය කියන්නේ නේද? ද වේලාව කියන එකක් දෙයක්. වේලාව බැලුවේ ඔර්ලෝසුවෙන් කියන එකත් ඒකත් දෙයක්. කවුද ඒ දෙය දැනගත්තේ? හිත. නේද? ලෝකේ කියන්නේ මොකද්ද? තමන් ලෝකේ කියලා මෙච්චර කල් දැනගෙන තියෙන්නේ මොකද්ද?
ආයතන හයට
හිත දැනගත්තු දේවල්. දැන් එළියේ අපතන නුඹ බෝධියක් තියෙනවා, අරහෙ තව බෝධියක් තියෙනවා, ආරහෙ චෛත්‍යයක් තියෙනවා. ඒවා තියෙනවද නැද්ද? තියෙනවා. ගෙදරක් තියනවද නැද්ද? නැත්නම් යන්න ඕනේ නැහැ, වෙලාව බලන්න ඕනක්
නැහැ. සබරුණේට අනුව චෛත්‍යයක් තියනවා කියලා කීමම වැරදි නේ.
ධර්මය නෙමෙයි අපි ඇත්ත ඇති හැටි දැන් දකින්න උත්සාහ කරනවා.
චෛත්‍ය
කතාවක් කියන්න හදන. දරුවේ කියන්නේ ඇත්ත නෙවෙයි. ධර්මය කියන්නේ ධම්ම. නේද? ධම්ම අරමුණු වෙන්නේ මොකටද? මනස. මන ධම්ම. මනසෙන් යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒවට කියනවා ධම්ම. දරා ගන්න එක පස්සේ දාගන්න. මනසට අරමුණු වෙන්නේ ධම්ම. නේද? ඔය දැන් මොනවා හරි ධර්මයක් දැනගත්තා නම් මතක තියාගන්න ඔය මනසට අරමුණු වේවා නැවේවා තමයි දැනගෙන තියෙන්නේ. මනස දැනගත්තු දෙයක්. මන ධම්ම. ලෝකේ ගැන දැනගත්තත් මනසෙන් නම් දැනගත්තේ ධම්ම. නේද? ඔය ධම්ම කියන එකට සිංහලෙන් කියන එක තමයි ඔයිටත් වඩා දැන් මෙච්චර වෙලා මම කී කියා හිටියේ. මොනවද දැනගත්තේ? එහෙම කිව්වේ නෑ. කරලා කතා කර කර ඉති මොනවද දැනගත්තේ? දැනගත්තේ දෙයක්. දෙයක් නේද දැනගෙන තියෙන්නේ? මේ දැනගත්තු දේ කියන එකට පාළි වචනේ තමයි ධම්ම. මේ මනස දැනගත්තේ ධම්ම. දෙයක්. මොනවා හරි දෙයක් ගැන නේද දැනගත්තේ? චෛත්‍යයක් ගැන දැනගත්තා, බෝධියක් ගැන දැනගත්තා, ගෙවල් දොරවල් ගැන දැනගත්තා, ඉරහඳ තාරකා ගැන දැනගත්තා, වටපිටාව ඉන්න කට්ටිය ගැන දැනගත්තා. නේද? මොනවද දේවල් ගොඩක් දැනගෙන තියෙනවා. දැනගත්තේ කවුද? මන. මනසට අරමුණු වුණු ධම්ම. මනසට දැනගන්න පුළුවන් ධම්ම විතරයි. මනසට දැනගන්න පුළුවන් ධම්ම කවුද ධම්ම හදලා දෙන්නේ? ආයතන. 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 දැන් ඇහැට පුළුවන් ධම්ම හදලා දෙන්න. කාටද ධම්ම හදලා දෙන්න? මනසට. ඇහැට පුළුවන් මනසට දකින්න දෙයක් හදලා දෙන්න. කනට පුළුවන් මනසට දකින්න දෙයක් හදලා දෙන්න. නාසයට පුළුවන් මනසට දකින්න දෙයක් හදලා දෙන්න. දිවට පුළුවන් මනසට දකින්න දෙයක් හදලා දෙන්න. මනස තමයි මේව අනුභව කරන්නේ. අරගොල්ලෝ හදලා තියෙනවා. කන්නේ මනස. දැන් දිව රස හදලා දෙනවා. කවුද ඒව අනුභව කරන්නේ? මනස.
මනස විසින්ම මනස හද.
මනස විසින් තමයි ධම්ම හදාගන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා කියලා අහලා තියෙනානේ. මනස තමයි ඉස්සර වෙන්නේ. ධම්ම හැදෙන්නේ ඊට පස්සේ. මේ මනසෙම හදන දෙයකට තමයි ධම්ම කියන්නේ. ඒකට කියනවා මනෝමය කියලා.
මනෝමය.
ලෝහමය කියන්නේ මොනවටද? ලෝහවලින් හැදිච්ච දේවල්. ඍදීමය කියන්නේ ඍදීවලින් හැදිච්ච දේවල්. නේද? මනෝමය කියන්නේ මනසින් හැදිච්ච දේ. මනස හදාගන්න දෙයක් තමයි ධම්ම. ඒ දෙයමයි මනසට අරමුණු වෙන්නේ. ඉතින් ඕක හදලා දෙන්නේ උදව් කරන කට්ටිය ඉන්නවා. ආයතන පහ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය. ඒක හරියට දැන් ඒ දැන් මෙතන අපිට මේ අහසෙ මුකුත් පේන්නේ නැහැ. නේද? මෙතන ටීවී එකක් ගෙනහැල්ලා තියලා ප්ලග් එකකුත් තියෙනවා. ඕක ගහලා දානවා. දැන් මොකද වෙන්නේ? TV එක වැඩ කරනකොට මොනවද පේන්නේ? රූප පේනවා. TV එක ඔෆ් කරලා තියෙද්දි රූප පේනවද? එතකොට පේන්නේ. දැන් බලන්න රූප ටිකක් හදලා දෙන එක නේද TV එකේ වැඩේ. නේද? TV එකෙන් කරන ඒ උපකරණයෙන් කරන වැඩේ තමයි මේ අවස්ථාවේ නම් ඇහැට පේන දෙයක් හදලා දෙනවා. ඒක හැදුවේ නැත්නම් ඇහැට දකින්න පුළුවන් බෑ නේද?
එහෙනම් පෙට්ටිය විතරයි
තියෙන්නේ. මම කනර පෙරේතෙක් ඉන්නවා කියන එක. ඔව් ඒ හරියට ඉන්නවා. ඈ? දැන් අහුවෙන්නේ නැහැ. උන් අහුවෙන උපකරණයක් තිබ්බනම් අන්නතන ඉන්න අන්නතන ඉන්න. රංජනම් බලන්නේ නේද එළියෙන්? මෙතන ඉන්නවා මෙතන ඉන්නවා. මේ උපකරණයක් හදා ගන්නවා. ඒගොල්ලෝ අහුවෙන්නේ. එතකොට දැන් TV එක දැම්මොත් විතරයි අපට රූප පේන්නේ. නේද? එතකොට ඒ හැට ගෝචර වෙන දේවල් ටික හදන්න උපකරණය අවශ්‍ය හේතු ටික සකස් වෙනවා. නේද? ඒ වගේ මනසට අරමුණු කරන්න ධම්ම ටික හදලා දෙන එක තමයි මේ උපකරණ ටිකෙන් කරන්නේ. දැන් මේ එළියේ තියෙන දේවල් එකක්වත් මනසට දකින්න බෑ. ඇහැ ඕක අර ටීවී එක වගේ ඒක රූපවලට පරිවර්තනය කරලා මනසට පෙන්වන්න ඕන. ඒ පරිවර්තනය කරලා දෙන්නේ ධම්මවලට තමයි පරිවර්තනය කරන්නේ. හරි. දැන් නිකන් එළියේ තියෙන සද්ද මනසට දකින්න බෑ. ඒ පරිවර්තනය කරන්න කන කියන උපකරණය ඕන. අර ටීවී එක වගේ, රේඩියෝ එක වගේ තමයි කන. දැන් මෙතන රේඩියෝ තරංග නිකන් ඇහෙන්නේ නැහැ නේද? රේඩියෝ එකක් තියලා කරන්ට් එක දීලා ස්විච් එක දාන්න ඕන, ටියුන් කරන්න. නේද? එතකොට ඔන්න ඇහෙනවා. ඒ රේඩියෝ එක දැම්මා වගේ තමයි මේ කන අපි හදලා ගත්තා. අහන ගානට ටියුන් කරලා ගත්තා. එර සද්ද වලට අදාළ ධම්ම ටික ඔන්න හදලා දෙනවා. නේද? ඒ වගේ තව උපකරණයක් තමයි දැන් එළියේ තියෙන ගඳ සුවඳ හිතට දැනෙන්නේ නැහැ. නාසය හරහා හිතට පේන විදිහකට ඔක හදලා දෙන්න ඕන. සකස් කරලා දෙන්න ඕන. ඈ ඒ ගඳ සුවඳෙන් චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන කාට පේන්නද? හිතට පේන්න. හරි. ශබ්ද තරංග වලින් චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන හිතට පේන. ওই චිත්‍රය තමයි ධම්ම කියන්නේ. ඒ චිත්‍රේ පේන්නේ මනසට. දැන් ටීවී එකේ ස්ක්‍රීන් එක ඇහැට පේනවා වගේ මනසට පේන චිත්‍රයක් හදලා දෙන්න පුළුවන්. ඒ මනසට අරමුණු කරන්න පුළුවන් එකට තමයි ධම්ම කියලා කියන්නේ. මනස ඔය ටික හදලා දෙන්න දැන් අපිට 5 දෙනෙක් ඉන්නවා. මනසට මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම. ධම්ම හදලා දෙන්නේ මේ 5 දෙනෙක් ඉන්නවනේ දැන්. ආ මනසටත් පුළුවන් හදන්න. අර අර 5 දෙනාට අමතරව මනසටත් පුළුවන් ධම්ම ටිකක් හදන්න. ඇත්තටම 6 දෙනෙක් ඉන්නවා දැන් ධම්ම හදලා දෙන්න. හරි. නෑ ඔය මොනවා හරි මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. අරමුණු වුණ පළියටම දන්නේ නෑ. දැනගන්න අලුත් හිතක් හදන්න. මන ධම්ම මනෝ විඥාන. මනෝ විඥාණයෙන් තමයි
තේරෙන්නේ කරන්නේ.
ඔක ඇත්තටම දැන් දැනගන්න. මන කියන එක දන්නෙත් නෑ ධම්ම කියන එක දන්නෙත් නෑ. මනෝ විඥාන කියන හිතෙන් තමයි දැනගන්නේ නේද? දැන් ඔය කියපු ටිකට දාන්න. දැන් වර්ණ රූපේ හදන්නේ කවුද? ඇහැ. අර ටීවී එක වගේ. හරි. ඇහැ කියන උපකරණේ ඒ වර්ණ රූපේ හදලා දෙනවා. වර්ණ රූපේ කියන්නේ දැන් ඇහැට පේන මට්ටම නෙමෙයි. මනසට අරමුණු වෙන ධම්ම කියන එකක් හදලා දුන්නා. හිතනේ දකින්නේ ඇත්තටම ඇහැට දකින්න බෑනේ. දැන් ටීවී එකට දකින්න පුළුවන්ද මම මේවා හදලා දෙනවා කියලා? බෑ. ටීවී එක බලනගෙනයි දකින්නේ නේද රූප ටික නේද?
රූපේ බලන්න ටීවී එකක් හදලා දුන්නා.
ඔව්. ඒ වුණාට ටීවී එකට බෑ දකින්න. ඇහැක් හදාගත්තාට ඇහැට බෑ දකින්න. ඇහැට පුළුවන් යම් කිසි ස්වභාවයක් සකස් කරලා දෙන්න හිතට දකින්න. හරි. එතකොට ඇහැ කියන උපකරණයෙන් චක්කු විඤ්ඤාණ කියන එකට තමයි ඒක දකින්න හැකියාව තියෙන්නේ. කන කියන උපකරණයෙන් සෝත විඤ්ඤාණයට තමයි ඒ ස්වභාවය දකින්න පුළුවන්. හරි? අරමුණු වෙන්නේ. තේරෙනවද? ඒ ධම්ම කියන එක තමයි මනසට අරමුණු වෙන්නේ. ඒ ධම්ම හදලා දෙන්න පුළුවන් අනිත් ඒවට. දැන් ධම්ම කියනකොට දෙයක්. දෙයක් කියනකොට ඔව් ලෝකෙට අයිති කරලා ඉවරයි. දැන් දේවල් ගොඩ එකතු කරලානේ අපි ලෝකෙ කියන්නේ. ඈ? මේ දෙයක් කියනකොට ලෝකෙට අයිති දෙයක්. ලෝකෙට අයිති දේවල් වල ස්වභාව මොනවද? නරක අයිතිය ලෝකෙට අයිති දෙයක් නේ. චෛත්‍යයේ ස්වභාවය මොකක්ද? පවතින. එනකොටත් තිබුණා නේද? යනකොටත් තියෙනවා. ලෝකෙට අයිති දේවල් වල ස්වභාවය තමයි පැවැත්. පවතින බව. නේද? නෑ. යනකොට දකින්න බැයිද චෛත්‍යය? ලෝකෙට අයිති ස්වභාව තමයි පැවැත්මක් තියෙනවා කියලා හිතෙන එක. පවතින හින්දා අපිට අනාගතෙත් දැන් යනකොටත් බලන්න පුළුවන් චෛත්‍ය තියෙනවා. ඒ අනාගතෙත් තියෙනවා. දකින මොහොතේ තිබුණද? දකින මොහොතේ තිබුණා. ඒක නේද දැක්කේ? දකින්න කලිනුත් තිබිලාද? තිබුණා හින්දා තමයි දැක්කේ. අතීත රූප වර්තමාන රූප අනාගත රූප. දැන් ඒකට පැවැත්මක් දීලා දෙයක් කරනකොට පැවැත්මක් දීලා. පවතින්නේ නැත්නම් දෙයක් කරන්න පුළුවන්ද?
බෑ.
බෑ. නේද? අපි දෙයක් කියලා කතා කරන්න නම් ඒක පවතින්න ඕන. ඒ කියන්නේ පොඩි කාලයක් හරි පවතින්න ඕන. පැවැත්මක් තියෙනවා නම් තමයි දෙයක් වෙන්නේ. නේද? පැවැත්මක් නැත්නම් පොඩි කාලයකට හරි තත්පර දෙක තුනක් හරි පැවැත්මක් නැත්නම් අපිට දෙයක් කියලා කතා කරන්න පුළුවන්. බෑ. මතක තියාගන්න මේ දෙයක් කරනකොටම පැවැත්ම දීලා. ඒක තමයි ලෝකෙට අහු වුණා කියන්නේ. ওই දේවල් එකතු කරලා තමයි ලෝකෙ හදලා තියෙන්නේ. දේවල් එකතු කරලා තමයි ලෝකෙ හැදෙන්නේ. එතකොට අපි ටිකක් නුවණින් හොයන්න ඕනේ එක දෙයක් හැදෙන්නේ කොහොමද? දේවල් ටික එකතු වුණාමනේ ලෝකෙ. නේද? එක දෙයක් හැදෙන්නේ කොහොමද? දැන් ඔන්න හිතන්න දේ දුන්නක් පේන. දැකලා ඇති නේද? දේ දුන්න හැදෙන්න උදව් වෙන්නේ මොනවද? දැන් රෑ කරුවලේදී දේ දුන්න පේනවද? ආලෝකේ තියෙන්න ඕන නේද? ඉර එළිය හරි ආලෝකේ තියෙන්න ඕන. ආලෝකේ විතරක් තිබුණාට දේ දුන්න පේනවද?
ජල වාෂ්ප තියෙනවා.
ජල වාෂ්ප අපි දන්න තරමින් ජල බිඳු කියලා කියන්නේ. නේද? වතුර බිඳු ටිකක් තියෙන්න ඕන. දැන් වතුර බිඳුව වලට ඉර එළිය වැදුනහම තමයි දේ දුන්න හටගන්නේ. පැහැදිලිද? ඒ තමන් කැමති මට්ටමින් දාගෙන ජල වාෂ්ප කියන්න පුළුවන්, මොනවා හරි කියන්න පුළුවන්. ඔය හේද්දක යෙදුන හින්දා නේද දේ දුන්න සකස් වෙන්නේ? ඉර එළිය නැති වුණා නම් දේ දුන්න තියෙයිද? නැහැ. ජල වාෂ්ප නැත්නම් ජල බිඳු නැති වුණා නම් දේ දුන්න තියෙයිද? නැහැ. ඉර එළිය අරහෙ තියනවා, ජල බිඳු මෙහෙ තියනවා, දේ දුන්න හැදෙයිද? නැහැ. ඔය දෙක එකතු වෙනවා. නේද? එතකොට ඒ හේතුන් එකතු වීම නිසා තමයි දේ දුන්න සකස් වෙන්නේ. ඒක තමයි අපි දැකලා තියෙන්නේ. නේද? අපි හේතු ටික දැක්කේ නැහැ. අපි දැක්කේ දේ දුන්න. නේද? අපි ඉර එළිය දැක්කෙත් නැහැ, ජල වාෂ්ප දැක්කෙත් නැහැ. අපි දැක්කේ දේ දුන්න. ඒකට අපි නුවණින් තමයි දැනගන්නේ ආ දේ දුන්න කියන්නේ. දැන් මුලින්ම දකිනකොට හිතෙන්නේ අන්න අතන දේ දුන්නක් තියෙනවා. දැන් පොඩි ළමෙක්ගෙන් එහෙම අහුවහම අන්න අතන දේ දුන්නක් තියෙනවා. දැන් එයාට ඒක දෙයක්ද නැද්ද?
දෙයක්.
දේ දුන්න කියලා දෙයක් පිහිටලා. දෙයක් කියනකොට පැවැත්මක් දීලා පවතින දෙයක්, ලෝකෙට අයිති දෙයක් නේද? දැන් මොකක් හරි විදිහකට එතෙන්ට ගියොත් එහෙම දේ දුන්න හම්බ වෙයිද? එතකොට පවතින දෙයක්ද? නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ?
නැති දෙයක් අපි පැනගෙන.
අර හේතු සකස් හේතු යෙදීම නිසා ඵලය. හේතු යෙදෙනකොට ඵලය. ඔකට කියනවා පටිච්චසමුප්පන්න ධර්මතාවය. පටිච්චසමුප්පන්න ධර්මතාවය.
ධර්මය ආවයි.
එතකොට අපි දැකලා තියෙන්නේ
දේදුන්.
දේදුන්න කියන්නේ දැන් නුවණක් එන්න ඕන පටිච්චසමුප්පන්න ධර්මතාවය. පටිච්චසමුප්පන්න ධර්මතාවය ගිහිල්ලා අල්ලන්න බැ. දැන් පොඩි ළමයා හිතුවට දේ දුන්න තියනවා කියලා අපිත් හිතනවා වෙන්න පුළුවන්. එතෙන්ට ගියොත් එහෙම දෙයක් නැහැ. හරි. එතන මොකද්ද කියන්න වෙන්නේ? මේ හේතු ටික යෙදුන හින්දා මෙහෙම ඵලයක් ඇති වෙලා. හේතුන් නියදෙන හින්දා ඵලයක් විද්‍යමානයි. ඵලයක් විද්‍යමාන වෙලා ඇති වෙලා කියනකට වඩා හොඳයි විද්‍යමාන වෙලා. නේද? විද්‍යමාන වෙලා කියන්නේ පෙන්눔 කරලා නැත්නම් අපට ප්‍රකට වෙලා. අපට ප්‍රකට වෙලා. ඒ කියන්නේ අපේ මනසට අරමුණු වෙලා. නේද? දැන් මනසට අරමුණු වෙනවා කියන එකයි එතන තියෙනවා කියන එකයි දෙකක්. එතන තියෙනවා නම් එතෙන්ට ගියාමත් හම්බ වෙන්න ඕනේ. දේ දුන්න තියෙන තැනට ගියොත් දේ දුන්න තියෙනවද? මිරිඟුවත් ඒ වගේම තමයි. මිරිඟුව වගේ පේනවා. ඒ කියන්නේ වතුර තියෙනා වගේ පේනවා. ඒකට මිරිඟුව කියන්නේ. එතෙන්ට ගියොත් වතුර හම්බ වෙනවද? නෑ. ඒකට පෙන්눔 කරන ස්වභාවය තියෙනවා. ප්‍රකට වෙන ස්වභාවය තියෙනවා. නේද? හැබැයි ඒක පවතින ස්වභාවය නෙවෙයි. පෙන්눔 කරන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එක. තේරෙනවද? ඔව්. ජෛත්‍යයට එනවම දැන් ඔය දේ දුන්න හොඳට තේරුම් ගන්න. එහෙම නැත්නම් මිරිඟුව හොඳට තේරුම් ගන්න. පෙන්눔 කරන ස්වභාවය එකක් පවතින ස්වභාවයේ වෙන එක. ඒ පෙන්눔 කරන ස්වභාවයේ ඉන්නේ අපේ ආයතන හරහා හිතක් හදලා. ආයතනකින්නේ දැනගත්තේ නේද? ආයතනය මුල් වෙලා. දැන් දේ දුන්න දකින්න නම් අපි දන්නවා ඇහැ ප්‍රධාන වෙලා. ඇහැක් නැති වුණා නම් ඉතින් දේ දුන්නක් දකින්න බැහැ. ඇහැ මූලික. මූලික උනේකට කියන අපි ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය ධර්මය ඇහැ. චක්කු ඉන්ද්‍රිය තමයි ප්‍රධාන. චක්කු ඉන්ද්‍රිය නිසා මනස දැනගෙන තියනවා දේ දුන්නක් තියනවා කියලා. පැහැදිලිද? චක්කු ඉන්ද්‍රිය නිසා මනස දැනගෙන තියනවා දේ දුන්නක්. නේද? දැන් දැනගත්තු ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. එතෙන්ට ගිහින් බලුවොත් දේ දුන්නක් හම්බ වෙනවද? නැහැ. මිරිඟුව දැක්කහමත් ඔහොම නේද? චක්කු ඉන්ද්‍රියෙන් පෙන්눔 කරනවා මනසට වතුර තියෙනවා වගේ. ඒකට දැනගන්න ස්වභාවය වතුර. හැබැයි පවතින ස්වභාවය වතුර නෙවෙයි. ඒකට දැනගන්න ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක්. නේද? දැන් ඕගොල්ලන්ට පවතින ස්වභාවය දැනගන්න ආයතනයක් තියනවාද? දැන් අපිට ආයතන හයක් තියෙනවනේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. නේද? සලායතන කියනවනේ. එතකොට ඔය සලායතන වලින් හදලා දෙන මට්ටම තමයි හිත දැනගන්නේ. සලායතන වලින් කියන කතාව තමයි හිත දැනගන්නේ. නේද? තව ආයතනයක් තියනවද? ඌට හොරෙන් ගිහිල්ලා ඇත්ත හොයන්න එළිය තියෙන්නේ මොකද්ද? යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය හය දෙනා හරහම නේද? ඒක තමයි මං කිව්වේ කේලංකාරයෝ හය දෙනෙක් ඉන්නවා කියලා. ඈ අන්න අරහි මොකද්ද වෙනවා කියන්න කවුරු හරි ඉන්නවා. නේද? ඒ හය දෙනා තමයි ආයතන හය. මොනවාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන. ඈ නෑ. ඇත්ත ඇති හැටි දකිනවා නම් ප්‍රඥාවෙන් දකින්න තියෙනවා. ඈ? ඔව්. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් අහලා නැති හත්වෙනි ආයතනෙකුත් තියෙනවා. ඒක ධර්මයේ කියලා තියෙනවා. ඔබ තෝරගන්න බෑ ගොඩක් කට්ටියට. හත්වෙනි ආයතනයක් ගැන කියනවා. ඒක ආර්යයන් වහන්සේට ඒක පහළ වෙන්නේ. රහතන් වහන්සේලාට. පහළ වෙන ආයතනයක් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. එහෙම දෙයකුත් ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිකන් ඔළුවේ තියාගන්න. ඔක වරද්දලා තේරුම් කරලා තමයි ගොඩාක් තියෙන්නේ මේ අටුවාවල හිටන්. එහෙනම් ඒක අපි පටලව ගන්න ඕනේ දැනට අපි මේ අපි දැනට තියෙන ආයතන හය හොයන්නකො. ඔය ආයතන හය ඉක්මවා යනකොට තමයි අනිත් ආයතනේ පහළ වෙන්නේ. ඇත්ත ඇති හැටි දකින්න ආයතන. ඒකට පෙන්වන්නේ යථාභූත ස්වභාවය. මේ ආයතන හය පෙන්වන්නේ යථාභූත ස්වභාවය නෙවෙයි. නේද? දැන් දේ තුනක් තියනවා වගේ පෙන්නවා ඒක යථාභූත ස්වභාවයද? නෑ ඒ එළියේ පවතින එක නෙමෙයි. මිරිඟු ස්වභාවයක් පෙන්නවා එතෙන්ට ගියාම වතුර හම්බ වෙනවද? නෑ ඒ පෙන්වන්නේ යථාභූත ස්වභාවය නෙමෙයි. දැන් Taman තේරුම් ගන්න ඕන ආයතනෙන් පෙන්눔 කරන ගතිය එකක්. ඒ කියන්නේ මනස දැනගන්නේ ආයතනෙන් පෙන්눔 කරන ස්වභාවය. පවතින ස්වභාවය වෙන එකක්. සිද්ධාර්ථ කුමාරනේ බුදුහාමුදුරුවනේ බුදු වුණාට පස්සේ තමයි ආලෝක උදපාදු ප්‍රඥා උදපාදු විඥා උදපාදු නේ සිද්ධාර්ථ කුමාරයා කාලේ ඒවා ඉපදිලා තිබෙන්නේ බුද්ධත්වේ ලබද්දි තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරන්නේ ඒ බුදු වුණාට පස්සේ ආයතන 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 හය තමයි මේ ලෝකේ යන්න උදව් වෙන්නේ සංසාරේ යන්න උදව් වෙන්නේ සංඥාව බුදුහාමුදුරුව උපමා කරනවා මිරිඟුවට මරීචි කූපමංච සංඥා දැන් සංඥාවනුත් තේරුම් ගන්න පුළුවන් දැන් සංඥාව කියන්නේ මේ උපකරණ ටික තියෙන්නේ සංඥා අරන් දෙන්න ඇහෙන් අරන් දෙනවා රූප සංඥා කනෙන් අරන් දෙනවා ශබ්ද සංඥා නාසයෙන් අරන් දෙනවා ගාන සංඥා දිවෙන් අරන් දෙනවා රස සංඥා කයෙන් අරන් දෙනවා ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ සංඥා
ඒ සලායතනේ උදව් වුණයි
ඔව් සංඥා රද් දෙනවා සලායතන අන සලායතනෙට කරන්න පුළුවන් වැඩි මනසෙන් මනෝ සංඥා සංඥා රන් දීම තමයි ආයතන ටිකට කරන්න
පුළුවන්
කාටද මේ සංඥා රන් දෙන්නේ ඔව් හිතට සඤ්ඤා සඤ්ඤා කියන්නේ මගත සඤ්ඤා
කියන්නේ මේකයි කියන දේ සලකුණක් සඤ්ඤාවක් කියන්නේ මොකද
සඤ්ඤා කියන්නේ මොකද්ද අඳුන ගැනීම නෙමෙයි
හැඳින්වීමක් කියන එකයි
සඤ්ඤා කියන එක අඳුනා ගැනීම කියලා තියෙනවා මම ඔය නෑ ඔයගොල්ලෝ දන්නේ නැව අනිත් පැත්ත හරවනවා. මොකද ඔය දන්න ටික හරිනම් දැන් නිවන් දැකලා නේද? දන්න ටික හරිනම් දැන් අවබෝධ වෙලා දන්න ටිකේ අඩුවක් තියෙන හින්දා නේද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒත් අපි ඒ මට්ටමෙන් හොයන්න ඕනේ මේක. මේ දන්න ටික හරිනම් සත්‍ය අවබෝධ වෙලා අවබෝධ වෙලා නැත්නම් මේ දන්න ටිකේ අඩුවක් තියෙනවා. ඒ අඩුව පුරව ගන්නයි දැන් ධර්මයේ හොයන්නේ විමසන්නේ නේද? සංඥා සංඥා කියලා කොහෙද අහලා තියෙන්නේ? කොහෙද සංඥා පහළ වෙන්නේ? හිතේ. හිතත් එක්ක සංඥා ඇති වෙනවා. සංඥාව වගේ තව එකක් කියන්න බලන්න.
හතර මං හන්දිරිගෝ සංඥාවක් තියෙනවානේ. හතර කොළ පාටයි කහ පාටයි කොළ පාටයි
ට්‍රැෆික්
සංඥාවක් තියෙනවා.
හරි. සංඥා වගේ තව જાති මොනවද? විඥානේ වෙනස්. ඊට වඩා සංඥාවට සමාන වෙන තියෙනවා.
ඒර බහැගෙන යනකොට
කල් වේදනා
සංඥාවක්
දෙනවානේ. වේදනාවක් සංඥාව වගේ දෙයක්. සංඥාව කරන වෙලේ නෙමෙයි වේදනාවෙන් කරන්නේ. මොනවද ඕවට කියන්නේ? වේදනා සංඥා නාම ධර්ම කියලා තියෙන තව නමක් තියෙනවා. සිතුවිලි නැත්නම් චෛතසික කියලා කියනවා. ඒවා පහළ වෙන්නේ මොකක් එක්කද? සිතත් එක්ක. චෛතසික නැත්නම් සිතුවිලි කියලා සිංහලෙන් කියනවා. ওই ටික පහළ වෙන්නේ හිතත් එක්ක. වේදනාවත් චෛතසිකය නැත්නම් සිතිවිල්ල. සංඥාවත් චෛතසිකයක්. හිතත් එක්ක පහළ වෙන ධර්මතාවය. තේරුණාද? කොහෙද පහළ වෙන්නේ? සිතේ. ඒවා එළියේ තියෙන ඒවා නෙවෙයි. සංඥා තියෙන්නේ එළියේද හිතේද? සිතේ. එතකොට ඇහැ අරන් දෙනවා කියුවට එළියෙන් ගෙනහැලා දුන්නද? නෑ. කොහෙද පහළ වුනේ? සිතේ. සංඥාව පහළ වෙන්නේ සිතේ. නේද?
ඒ දෙන්නගේ උදව්වෙන් සංස්කාර ඇති වෙනවා.
දැන් හිත දැනගන්නේ ওই සංඥාව නේද? සංඥාව හටගත්තේ කොහෙද? සිතේමයි.
සිතේමයි.
එළියෙන් ගෙනත් දුන්නේ නැහැ මොකවත්. නේද? බුදුහාමුදුරුවෝ උපමා කරනවා සංඥාව මිරිඟුව කියලා. දැන් පේනවාද ඇයි මිරිඟුව කියන්නේ කියලා? සිතේම හටගන්න දෙයක් නේ සංඥාව කියන්නේ. ඒ සංඥාවක් දැකලා එළියේ තියනවා කියලා හිතුවහම මිරිඟුවට අහු වුණා නෙවෙයිද? සංඥාව හටගත්තේ හිතේ නම් හිතෙන් නම් සංඥාව හදලා දුන්නේ. හිතත් එක්ක ඇති වුණ ධර්මතාවයක්. ඕක දිහා බලලා එළියේ තියනවා කිව්වහම මිරිඟුවේ මිරිඟු ස්වභාවය අඳුරගත්තේ නැහැ නේද? ඈ පේනවද? කිව්වේ නේද අඳුරගන්නවා කියලා සංඥාව කියන්නේ. මොනවද අඳුරගත්තේ? හිතේ තියෙන දේවල්ද එළියේ තියෙන දේවල්ද අඳුරගත්තේ? පේනවා හිතේ තියෙන දේවල් අඳුරගත්තා කියලා. ඇහෙන් දැකලා රූප සංඥාවක් අරගෙන ඔක හිතේ තියෙනවා කියලාද දැක්කේ එළියේ තියෙනවා කියලාද? එළියේ තියෙනවා. දැන් මිරිඟුව හැටියටද දැක්කේ නැත්නම් එළියේ වතුර තියෙනවා කියලාද හිතලා තියෙනවා? එළියේ වතුර තියෙනවා. රූප සංඥාව දැකලා එළියේ රූපයක් තියෙනවා කියනකොට සංඥාවේ මිරිඟු ස්වභාවය අඳුරගෙනද? නෑ. සංඥාවේ ඇත්ත ස්වභාවය අඳුරගෙන නෑ. විඥාණයෙන් කියන බොරුව නම් පිළි අරගෙන. ඔය පෙන්නන්නේ එළියේ තියෙන රූපය කියන එක නම් පිළි අරන්. ඒතර ඔහොම පිළි අරන් තමයි අපි සසරේ ආවේ මෙච්චර. ඇහෙන් දකින දේ එළියේ තියෙනවා කියලා හිතාගෙන නේද සසරේ ආවේ? සසරේ ආවේ විතරනේ, තාමත් කරන්නේ ඒක තමයි. පේන දේ එළියේ තියෙනවා නේද? යම් කිසි දවසක අවබෝධයක් එයි, ඔය දකින්නේ දේ දුන්නක්, ඔය දකින්නේ මිරිඟුවක්. මේ අනිත් අපි දේවල් කියලා හිතන දේවල් සේරම ධම්ම, මනසට අරමුණේන ධම්ම මිසක් දැනට හිතන එළියේ තියෙනවා කියලා හිතන සතර මහා ධාතුයෙන් හැදිච්ච රූපද නුවණින් විමසන්න. දැන් දේ දුන්න දැකලා අන්න දේ දුන්නක් තියෙනවා, ඕක සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක් කියලා තමයි එතන දෙයක් තියනවා කියලා හිතුවොත් හිතෙන්නේ නේද? ඒකට එතෙන්ට ගියොත් දේ දුන්නක් අහු වෙනවද? නැහැ. ඒතර මොකද්ද ඒක තේරුම් ගන්න තියෙන්නේ? දේ දුන්නක් විද්‍යමාන වෙන්න හේතු ටික යෙදුවා. මොනවද? ඉරෙලියයි වතුර බින්දු. ඉරෙලියයි වතුර බින්දුයි යෙදුන හින්දා දේ දුන්නක් විද්‍යමාන වුණා. ඒ ස්වභාවයක් සකස් කරලා දුන්නා. ඒ ස්වභාවය ඇහැට අරමුණු කරන්න පුළුවන් ස්වභාවය. හරියට අර ටීවී එක දැම්මා වගේ. දැන් නිකන් එළියේ තියෙන ඒවා පේන්නේ නැහැ නේ. ටීවී එක දැම්මහම තමයි රූප ටික පේන්නේ. නේද? ඒ ටීවී එක දාද්දි හේතු ටිකක් සකස් වෙනවා. හේතු ටිකක් සම්බන්ධ වෙනවා. නේද? නිකම්ම ටීවී එක තිබුණට වැඩක් නැහැ. ටීවී එක වැඩ කරන එකක් වෙන්නත් ඕන. ඔකට කරන්ට් එක එන්නත් ඕන. අපි හරියට ස්විච් එක දාලා channel එකට අහු වෙන්නත් ඕන. නේද? ඔය හේතු ටික ඔක්කොම යෙදුනොත් අන්න වර්ණ රූප ටික තේනවා. එතකොට අපිට ඇහැට පේන්නේ අපි දකින්නේ වර්ණ සටහන් ටික මිසක් ටීවී එක දකින්නෙත් නෑ, කරන්ට් එක දකින්නෙත් නෑ, ස්විච් එක දැම්මා කියලා දකින්නෙත් නෑ, channel එක ඇල්ලුවා කියලා දකින්නෙත් නෑ. අපි දකින්නේ වර්ණ රූප ටික. ඕක ගැන කතා කර කර ඉන්නවා.
ඒක ඇතුලේ මිනිස්සු නටන්නෙත් නෑ.
අපි කතා කරන්නේ මිනිස්සු ගැන නේද? අන්න හොඳ ක්‍රිකට් මැච් එකක් ගහනවා හරි එළියේ තියෙන දෙයක් ගැන. අර ටෙලි ඩ්‍රාමා එක ඒකවත් මේ නාට්‍යයක් බලනවා කියලාවත් දන්නේ නැහැ. ඇත්ත කරගෙන නේද? එහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා හිතාගෙන
බල බල
කතාව හදාගෙන බලනවා. දැන් මිරිඟුව දකින්නේ අපි විශ්වාස කරන්නේ ඇත්ත දේවල්, ලෝකෙට අයිති දේවල්, ඇත්ත දේවල්. දේවල් කියන්නේ පවතින දේවල්. නිත්‍ය කරලා දකින්න
ආස්වාදයක් ලැබෙනවා.
නිත්‍ය කරන දෙයින් ආස්වාදයක් ලැබෙනවා. ඔක තමයි ඉස්සෙල්ලා කිව්වේ. මේ ලෝකය දෙයක් කියලා පණවනවා, නිත්‍ය කරනවා, පිටි ගතියක් දෙනවා. ඒ දේ සැපයක් විඳිනවා. ඒ දෙයක් පැනවීම තුල සුවයක් විඳිනවා, සුඛයක් විඳිනවා. ඒ ලෝකේ ආකරණ වෙටි. ආර්යයන් වහන්සේට ඕක බොරුවා. ඒක ඉස්සෙල්ලා කිව්වේ. ආර්යයන් වහන්සේට ওই ලෝකේ ආවිඳින සැප දුක. තේරුණා? ලෝකයාට ඕක සැපක්. මේ නැති එකක් දෙයක් කරලා නිත්‍ය බව දීලා ඒක සැකයි කියලා අරගෙන ආස්වාදයේ විඳින එක ආර්යයන් වහන්සේට ඔක ආදීන වේක් දුකක්. ඔක බොරුවක්, මුසාවක්.
ආර්යයන් වහන්සේ අවබෝධ කරලා තියෙන මේක මිරිඟුවක් කියලා.
මෝස ධම්ම, මුසා ධර්මයක්. ඇත්ත නෙමෙයි.
ඇත්ත නෙවෙයි වුණාට සමහරවල් රතන් වහන්සේලා පරිහරණය කරන්න වෙනවනේ. දැන් අපි ඇඳක් ගත්තොත්
රහතන් වහන්සේ ගැන කතා කරන්න කලින් අපි ඉන්න මුලාව තේරුම් ගන්න ඕන. නැතුව ඕක තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා. මොකද අපි මේ දෙයක් තියනවා කියලා පනෝලා ඒකෙන් සැපයි හොඳයි කියලා අරගෙන ඕකෙන් ඉඳන් කතා කළාට මේ රහතන් වහන්සේගේ தත්සේ ගැන අදහසක් ගන්න අමාරුයි. ඒ හින්දා තමයි ඉස්සෙල්ලා අපි තියෙන මුලාව කඩා ගන්න. මුලාව කැඩෙනකොට රහතන් වහන්සේගේ தත්ති පේන අනුමාන කරන්න පුළුවන්. හරි. ඔව් දැන් තේරෙනවද මේ ආයතන හයට පුළුවන් සංඥාවක් කරන් දෙන්න විතරයි කියද? ඊට වඩා දෙයක් කරන්න පුළුවන් ද ආයතන හයට? දැන් ඔව් ස්පර්ශය කියන්නේ පස්සේ කියන එක තව චෛතසිකය. පස්ස චෛතසිකය. කියන්නේ සිතිවිල්ල. සිතත් එක්ක උපදින සිතිවිල්ල. ඒතර පස්සේ උපදින්නේ කොහෙද? සිතේ. සිතත් එක්කමයි උපදින්නේ. පස්සේ කියන එක චෛතසිකයක් මිසක් එළියේ තියෙන දෙයක් නෙවෙයි. මේ ඇහි ඇවිල්ලා මොනව හරි ගැටෙනවා නෙමෙයි පස්සේ කියන්නේ. ඒක තේරුම් ගන්න. පස්ස චෛතසිකය. වේදනා චෛතසිකය. සඤ්ඤා චෛතසිකය. ඒකයි මං කියේ ඒවා එක වගේ දේවල්. එක වගේ කියන්නේ හිතත් එක්ක පහළ වෙනවා, එහෙමම නැති වෙනවා. හිතේ ඇති වෙන ධර්මතාව ටිකක් විතරයි. චිත්ත චෛතසික. ඔය දැන් ඔය ටික අරන් තමන් කරන දේ වෙනම ඉතින් තමන් හොයාගන්න. දැන් චෛතසික ටිකක් තමයි පස්සේ කියන්නේ සඤ්ඤාව කියන්නේ වේදනාව කියන්නේ. සිතේ ඇති වෙන චේතනා කියන්නේ චෛතසිකය. පස්ස වේදනා සංඥා චේතනා. ඒ සේරම සිතත් එක්ක ඇති වෙන චෛතසිකය.
නාම ධර්ම ගැන
එක්ක ඔව් නාම කියලා හඳුන්වන්නේ ඕක. තව චෛතසික තියෙනවා. චෛතසික කීයක් තියෙනවද ඔක්කොම? 52ක්. 52ම කතා කරන්න අවශ්‍ය නැහැ. මේවා හැම හිතක් එක්කම යෙදෙන චෛතසික. ඒකට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට මේ චෛතසික හින්දා හිත දැනගන්න දෙයක්. චෛතසික හින්දා හිත දැනගන්න දෙයක්. නේ? එතකොට දැන් මනට ධම්ම. ධම්ම කියන දේ වෙනකොට දෙයක් වෙලා ඉවරයි. මනස දැනගන්නේ දෙයක් කරලා. එතකොට බලන්න දැන් එහෙන් පෙන්නන්නේ වර්ණ සටහනක් කරන් දෙන එක විතරනේ ඇහැට පුළුවන්. ඇහැයි රූපේයි චක්කු විඥානයයි කියන මට්ටමේදී ඇත්තටම සිද්ධ වෙන්නේ අර ටීවී එක දැම්මා වගේ වැඩක්. නේද? ඇහැට පේන්නේ නැති දෙයක් තියෙනවා. ඇහැ ඕක පේන දෙයක් බවට පරිවර්තනය කරනවා. දැන් අපිට නිකන් පේන්නේ නැහැ. ටීවී එක දැම්මහම රූප ටිකක් වෙලා පේනවා. ඒ පරිවර්තනය තමයි ඇහැ කරන්නේ. නේද? අපිට දැන් මේ රූප ටික දිහා තමයි අපි බලන්නේ. හරි? ඊළඟට ඔය රූප ටික දිහා බලන්න අපිට දෙවිදිහක් තියෙනවා. එකක් තමයි දැන් ටෙලිග්‍රාම් එක බලනකොට කතාව ගැන හිතන එක. අනිත් එක තමයි මෙන්න මේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ හේතු හින්දා මෙහෙම පාට ටිකක් වැටෙනවා කියලා දකින්න. ওই දෙකෙන් කොයිකද ඇත්ත?
පාට වෙනස් කියලා.
ටීවී තිරේ දිහා බලා ඉන්න පුළුවන්ද පාට ටිකක් වෙනස් වෙනවා කියලා? හිතෙන් හදන රූප ටික හදන්න නැතුව ලෝකෙට අයිති දේ හදන්න නැතුව බැරි වෙන්නත් බෑ. ඉතින් අපි පුරුදු වෙලා නැහැ ඕක කරන්න නේ. TV එක දාපු ගමන් ඉතින් යනවා වෙන ලෝකෙකට. ඈ එතකොට අපි ඇත්ත ඇති හැටි දකින්නද පුරුදු වෙලා තියෙන්නේ? හිතෙන් හදලා දෙන එක ඇත්ත කියලා ඔක රස විඳින්නද? හිතෙන් හදලා දෙන ලෝකේ ජීවත් වෙන්න නේද? හීන ලෝකෙට යන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. හිතෙන් හදලා දෙන ලෝකේ හීන ලෝකෙ. ඒක හීනේ බලබලා රස විඳින්න පුරුදු වෙලා මිසක් මේ දකින්නේ හීනයක් කියලා දකින්න අපි කැමති නෑ. පුරුදු වෙලා නෑ. නේද? ඇයි ඒකේ ආස්වාදයක් නෑනේ එහෙම දකින්න? ආස්වාදෙ විඳින්න නම් මුලා වෙන්නම ඕන. නේද? නේද?
එතකොට රූප දැකෙනකොට අපි විදිහ බලන්න කියන මානෙ වෙනස්ද? ඉතින් තදනක් වැඩි
අහනවා. ඔව්. එතකොට දැන් ඕක දිහා බලන ඒ බලන ස්වභාවයට කියනවා මානසිකරණය කියලා. මානසිකාරය. තන මානසිකාරයට පුළුවන් ඕක විහාමුලා වෙලා බලන්නත් පුළුවන් ඇත්ත ඇති හැටි දකින්න
පුළුවන්
බලන්නත් පුළුවන්. මේ දෙවිදිහම පුළුවන් නේ. අපි කැමති මොකද්ද කියන එක වෙනම කතාවක්. ඇත්ත ඇති හැටි දකින්න මානසිකාරය යොමු කරන්නත් පුළුවන්. මුලාව ඇත්ත කරගෙන දකින්න මානසිකාරය යොමු කරන්නත් පුළුවන්. ඇත්ත ඇති හැටි දකින්න මානසිකාරයට කියනවා යෝනිසෝ මනසිකාරය. අවිද්‍යාව මුලාවේ විදිහට පෙන්නන විදිහට දකින මනසිකාරයට කියනවා අයෝනිසෝ මනසිකාරය. ඒ මෙච්චර කල සසරේ ආවේ යෝනිසෝ මනසිකාරෙන්ද අයෝනිසෝ මනසිකාරෙන්ද? අයෝනිසෝ මනසිකාරය. මොකද ඒකේ තමයි ආස්වාදෙදී. යෝනිසෝ මනසිකාරේ ආස්වාදයක් නැහැ. ටීවී එක දිහා බලාගෙන මෙන්න මේ පාට ටිකක් එහාට මෙහාට යනවා ඔන්න පාට ටිකක් කිය කියා හිටියත් ආස්වාදයක් තියනවාද? ආස්වාදේ නැහැ. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ආ මෙතන අර ලස්සන කතාවක් යනවනේ අරකයි මේකයි කියලා බලනකොට ආස්වාදේ තියෙනවා. හැබැයි ඉන්නේ මුලා. අවිද්‍යාවයි මුලාවයි යෙදෙනකන් තමයි ආස්වාදෙ තියෙන්නේ. අපි සිහි මුලා වෙනකොට තමයි ආස්වාදෙ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඇහි රූපේ ඇත්ත ඇති හැටි දන්නේ නැති වෙනකොට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනකොට ආස්වාදෙ තියෙන ආස්වාදානුපස්සී විහෙත. චක්කුම් වික්කවේ නැත්නම් රූපං අජානං අපස්සං යථාභූතං. යථාභූත තත්ත්වය අහලක් නැහැ, දැකලක් නැහැ වෙනකොට ඒකේ සිහි මුලා වෙනවා. ඇහෙත් සිහි මුලා වෙනවා, රූපේත් සිහි මුලා වෙනවා. එතකොට ඔන්න ආස්වාදානුපස්සී විහෙත. දෙයක් පනෝලා ඒක සැපයි කියලා හිතලා ඕක විඳ විඳ ඉන්න ආසාදාන පස්සේ ඉහෙද. එතකොට මොකද වෙන්නේ? තණ්හාව වැඩෙන. තණ්හා පවද්දද? සිහි මුලා වුණාම ආස්වාදය අනුව ඉන්නකොට වැඩෙන්නේ තණ්හාව. ඒක ආය ආය විඳින්න ආසයි. තණ්හා පවද්දද? එතකොට මොකද වෙන්නේ? ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. ආය ආය පංච උපාදානස්කන්ධ රැස් කර කර ඉන්නවා.
නැවත නැවත
ඇතිවෙනවා. ඔව්. අනේ හරි සැපයි සැපයි කියලා රැස් කරන්නේ පංච උපාදානස්කන්ධ. ඈ? එතකොට මේ රැස් කරන්නේ දුක කියන එක ගැන නුවණක්
නැහැ.
කාටද ඇහැ ගැනයි රූපේ ගැනයි ඇහැ නිසා පෙන්වන රූප ගැනයි ඇත්ත ඇති හැටි නොදන්නේ කෙනා. කජානං අපස්සං යථාභූතං. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං. රූපං අජානං අපස්සං යථාභූතං. කටේ දෙකේම සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම ආස්වාදය අනුව ඉන්නවා. ආස්වාදය අනුව ඉන්නකොට තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩෙනකොට ආයෙ ආයෙ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ආදීනවයක් තියෙනවා. ඒක දකින්න ශක්තිය නෑ. ආදීනවේ දකින්න නම් ඔය දෙකේ ඇහි රූපේ ඥානං පස්සන් යථාභූතං වෙන්නවා. යථාභූත ස්වභාවය අහන්න ඕන දකින්න ඕන. ඒක වෙන්නේ ධර්මයක් ඇහු. ඥානං පස්සන් යථාභූත. සසර යන සත්‍ය අඥාන අපස්සන් යථාභූත. ධර්මයේ දකින කෙනා ඥානං පස්සන් යථාභූත. ඇත්ත ඇටි අහනවා දකින්න. ඥානතෝ පස්සතෝ වෙනකොට එයා මොකද කරන්නේ? ආශ්‍රව ප්‍රහාණය කරනවා. සබ්බාස සූත්‍රයේ දේශනා කරන ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් ඥානතෝ පස්සතෝ න අඥානතෝ න අපස්සතෝ. ධර්මය අහලා දකින්න කෙනාටයි ආශ්‍රව ප්‍රහාණයක් තියෙන්නේ. එහෙම අහලත් නැති දකින්නත් නැති කෙනාට ආශ්‍රව ප්‍රහාණයක් පණවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනා සංඥා මොකද්ද කියන්නේ? මට වැහෙන්නේ
නෑ.
වේදනා සංඥා මොනවා වෙනවද? ඇති වෙන්නේත් නෑ. දැන් ඔතන අපි අර ධම්ම ගැන ඉස්සෙල්ලා තේරුම් ගන්නවා. ධම්ම හැදෙන්නේ පස්සේ. දැන් එහෙන් චක්කු විඥාණයෙන් දැන් ටීවී එක ඕන් කළාට පස්සේ තමයි ටීවී එක දිහා බලන්න පුළුවන්. නේද? ටීවී එක ඕන් කරනා වගේ දැක් තමයි එහෙන් දකින්න එක. එහෙන් රූපයක් ගන්නවා. නේද? එහි ස්ක්‍රීන් එකේ රූපයක් දැర్శණය කරනවා. ඒක චක්කු විඥාණයෙන් දැනගන්නවා. හරිද? චක්කු විඥාණයෙන් දැනගෙන නිකන් ඉන්නේ නැහැ. එයා හදනවා ධම්ම. දෙයක් හදනවා. කාටද දෙය හදන්නේ? මනසට. ඔන්න හිතන්න දෙයක් හදලා දෙනවා. ඒක මන තමයි ඔය දෙය ගැන ඔන්න තව තව හිතන. දැන් මනසට දෙය බාර දෙනකොට චක්කායතනෙ වැඩි. එයා ෆොටෝ එක අරගෙන ඉවරයි. කනඩා දෙයක් එයාට කරන්න බෑ. එතකොට එයා වැඩේ කරලා එයා නවතින්නේ නිකන් නෙවෙයි. ධම්ම කියලා දෙයක් ඉතුරු කරගන්න. මනසට අරමුණු කරන්න දෙයක්
ඉතුරු
කරගන්න. ඉතුරු වැඩ ටික කරන්නේ මන මනාය.
ඒ වෙනකොට සර් එතකොට ඇහැ අනිත්‍යද ගිහිලා නේ සර්? ඇහැ අනිත්‍යද
ගිහිලා ඇහේ ඇහේ කෘත්‍ය කළා. යා එයාගේ වැඩේ ඉවරයි යන්නේ.
එතකොට ඇහැ අනිත්‍යද ගියා, රූපය අනිත්‍යද ගියා, චක්කු විඥානය අනිත්‍යද ගියා. ඒ තුනම අනිත්‍යද ගිහිල්ලා. එතකොට එතකොට මනායෙන් තමයි මේ ටික පටන් ගන්න. වේදනා සංඥා සංකාර. ඔව්.
ඇහැ පෙන්නන දේ ඇහි වැඩේ ඉවරයි. චක්කු විඥානේ පහළ වෙලා නිරුද්ධ වෙලාමයි මනෝ විඥානේ පහළ
වෙන්නේ.
ඒ මනෝ විඥානේ පහළ වෙන්න හේතු ටික ඉතුරු කරලා තමයි අර නිරුද්ධ වෙලා තියෙන්නේ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. ඇහත් නිරුද්ධයි, රූපෙත් නිරුද්ධයි, චක්කු විඥානෙත් නිරුද්ධයි. ඒ වුණාට ධම්ම කියන එක හදලා දීලා. ඒ කියන්නේ මනසට ආරමුණු කරන්න දෙයක් හදලා දීලා.
දැන්
මනස අරමුණු කරන දේ එළියද එතකොට තියෙන්නේ? නෑ, හිත ඇතුලේ. දැන් එහෙන් අපි හිතමු එළිය ගැන සංඥාවක් අරන් දුන්නා. ඒ ඒක අරන් දීලා දැන් ඇතුලේ අර ටීවී එකේ වගේ රූපේ හදලා දෙනවා. ඒ රූපේ මනසට අරමුණු කරන්න පුළුවන්. දැන් මනසට අරමුණු කරන්න දෙයක් හදලා දීලා තමයි චක්කු විඥානේ නිරුද්ධ වෙන්නේ. මනෝ විඥාණයට අරමුණු කරන්න ධම්ම හදලා දීලාමයි චක්කු විඥානේ නිරුද්ධ වෙන්නේ. ඒ වගේම හිතන්න දැන් සෝත විඥාණය ගත්තාම කණෙන් ශබ්ද අරමුණු කරලා සෝත විඥානේ හැදෙනවා නේද? සබ්ද සංඥාව නිසා ඒ සෝත විඥානේ. සෝත විඥානේ නිරුද්ධ වෙනකොට කණත් නිරුද්ධයි, ශබ්දෙත් නිරුද්ධයි, සෝත විඥානේත් නිරුද්ධයි. හැබැයි ඉතුරු කරපු දෙයක් තියෙනවා. ධම්ම ධම්ම කියන එක මනසට අරමුණු කරන්න පුළුවන් දෙයක්. හරි. ඒක දැන් එළියේ තියෙන දෙයක් නෙවෙයි ඔය. මනසට අරමුණු කරන්න පුළුවන් ස්වභාවයක් විතරයි. ඔව්. දැන් අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය දේ එළියේ තියෙන දෙයක් කියලා. දැන් එහෙන් ඇහෙන් කරන්නේ ෆොටෝ එකක් අරන් දෙනවා විතරනේ. වර්ණ සටහනක් අරන් දෙනවා විතරනේ. චෛත්‍ය දකින්නකොට මොකක්ද ඇහැ කළේ? ෆොටෝ එකක් අරන් දුන්නා. චිත්‍රයක් ඇඳලා දුන්නා. ඒක එහෙමම නිරුද්ධයි අපි අහක බලනකොට. හිතේ පවතින්නේ මොකද්ද? ඒක තමයි. හිතට අරමුණු කරන්න ධම්ම ඉතුරු කරලා තමයි අරක නිරුද්ධ කරලා. දැන් අපිට පුළුවන් චෛත්‍ය මතක් කරගන්න ඇයි? මනට ධම්ම. ධම්ම හදලා දීලා අරය නිරුද්ධ වෙලා
තියෙනවා. අතීතේ මනසේ තියෙන.
දැන් මෙහෙමයි. දැන් ධම්ම කියන එක තේරුම් ගන්න ඕන. මන ධම්ම කියන ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන. අපි ඔය දැනගන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි. ලෝකෙට අයිති දැක්මනේ අපි. දැන් බුදුහාමුදුරුව තමයි ධර්මයේ තමයි පෙන්වන්නේ මේ සිද්ධ වෙන ක්‍රියාවල. ඒක තේරුම් ගැනීම තමයි නුවණින් කරන්න. එතකොට ආයතන ඉක්මවා දකින්න. දැන් අපි ඉන්නේ ආයතන කියන දේ එහෙමම විශ්වාස කරගෙන. ආයතන වලින් හදා දීපු ලෝකයේ අපි ජීවත් වෙනවා. සලායතන ලෝකේ. අපි දන්නේ අපි සලායතන ලෝකේ ඉන්නවා කියලා. අපි හිතන්නේ මේ එළියේ තියෙන ලෝකේ ජීවත් වෙනවා කියලා. එනකට වෙලා තියෙන්නේ සලායතන වලින් හදලා දීපු ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නවා අපි මේ බිත්තර කටුවක් ඇතුලේ ඉන්නවා වගේ කියලා. බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. කටුවෙන් එළියට ගිහින් නැහැ කවදාවත්. කටුව මොකද්ද? ආයතන 6. ආයතන 6 තමයි බිත්තර කටුව. අපි තාම ඉන්නේ බිත්තර කටුව ඇතුලේ. එතකොට ආයතන 6 කියන දේ විතරයි අපට දැනගන්න පුළුවන්. තේරුණා? විතර කටුවෙන් එහා තියෙන දේ දැනගන්න විදිහ නැහැ. මොකද මේ ආයතන 6ෙන් දැනගන්න පුළුවන් ආයතන 6 කියන ටික විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විතර කටුව බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණයා මම. එතකොට තේරුම් ගන්න බුදුහාමුදුරුව රහතන් වහන්සේ කියන්නේ ඔය ආයතනහයි ඉක්මවා ගිය අය. හරි? ඒගොල්ලන්ට තමයි අර තව ආයතනයක් තියෙනවා කියලා එක දැන් මම පටලෝ ගන්න එපා. ඇත්ත ඇති හැටි දකින්න මේ හයෙන් බැ. මොකද මේ හය දෙනාම බොරුකාරයෝ. විතර කටුකට එක එක දේවල් ඒක ඇතුළට අර ප්‍රොජෙක්ට් කරලා දෙනවා විතරයි. හරි? ඒක එක එක සටහන් මවලා දෙනවා. ඔය මවලා දෙන සටහන් ටික බලන එක තමයි මේ විඤ්ඤාණය ඇතුළේ ඉඳන් කරන්නේ මන ධර්ම. ඔය ටික බලලා යා නිකන් ඉන්නේ නැහැ. කොහොම එළියේ වෙන ඒවා දන්නවා වගේ ඔන්න කතාව ගොතනවා. එළිය වෙන්නේ මෙහෙමයි එළිය තියෙන්නේ මේවයි අරව මේවා ටික විස්තර ටික ඔක්කොම කියන. එතකොට දැන් මේ විතර කටුව කියන්නේ මොකද්ද? ආයතන. ආයතන හය තියෙන්නේ කොහෙද Tamange? මොකද්ද සීමාව? නැහෙන් දෙන්නේ මොන සීමාවද? කනින් දෙන්නේ මොන සීමාවද? ශරීරය නාසය දිව සම ඔය ටික ගත්තොත් මේ ශරීරය නේද
මේ
ආයතන හය කියන්නේ ඔය විතර කටුව. ඒතරොයි විතර කටුව ඇතුලේ තියෙන ලෝකයක් තමයි අපි දැනගන්නේ. එහෙන් දකින්නවා කියන්නේ මේ ඇහැ ඇතුළට ප්‍රොජෙක්ට් කරන මේ දෘෂ්ටි විතාණියේ හැදෙන ඔකට ධර්මයෙන් කියන්නේ ප්‍රසාද රූප ටික දැනගන්න. කන හදලා දෙන ප්‍රසාද රූප ටික. නාසය හදලා දෙන ප්‍රසාද රූප. දිව හදලා දෙන ප්‍රසාද රූප. කාය ආයතනෙ හදලා දෙන ප්‍රසාද රූප. ප්‍රසාද රූප තියෙන්නේ එළියද ඇතුළේද? ඇතුළේ. මේ ශරීරයට සීමා වෙලා. එතකොට ওই ප්‍රසාද රූප ටික දකින්න එක විතරයි විඥාණයට කරන්න පුළුවන්. ඊට අමතර දෙයක් කරන්න බෑ. එතකොට ඔය ටික දැකලා දැනගන්න ලෝකයක් නම් ඕක දකින්න ඕන මේ ශරීරය තුලින්ම නේද? බඹයක් පමණ වූ ශරීරය තුලයි ලෝකේ තියෙන්නේ. අපේ මුලාව හින්දා තමයි අපි ඕක එළියේ තියනවා කියලා හිතන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා අහන බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයේ කෙලවර ගමන් කරලා දකින්න පුළුවන්ද? රෝහිතස් නේද? ඒ කියන්නේ මේවා නූපදින තත්වයක් ගමන් කරලා දකින්න පුළුවන්ද කියන මේ ලෝකයේ අන්තය. මේ අපි ලෝකෙට අයිති දේවල් නොපිහිටන තැනක් ගමන් කරලා දකින්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ කියන බෑ. එහෙම දකින්න බෑ. හැබැයි ඔය කියන විදිහේ අන්තයක් තියෙනවා මේ ලෝකේ අන්තයක්. ඒ කියන්නේ මේ ඉරහඳ තාරකා, ගස් ගල්, ගෙවල් දොරවල්, යාන වාහන, අඹදරුව ඕව නොපිහිටන ලෝකේ අන්තයක් තියෙනවා, කෙලවරක් තියෙනවා. ඒ කෙලවර බාහිරව ගමන් කරලා දකින්න බෑ. හැබැයි ওই කෙලවර දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. කෙලවර දකින්න විදිහක් තියෙනවා. තමන් තුලින් මේ බඹයක් පමණ වූ ශරීරය තුලින්මයි ඔබ දකින්නේ.
තමන් තුලින් නුවණින් දකින්න ඕන.
හරි? ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, නිරෝධ කරන මාර්ගයක් පෙන්වන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුල. ඒ කියන්නේ ආයතන හය තුලින්මයි. ඒ වයින් පිටින් ලෝකය දකින්න බෑ.
මොකද
ඔව් මේ ආයතන හරහමයි අපි දැනගත්ත ලෝකයක් තියෙනවා නම් දැනගිලා තියෙනවා. හරි? එතකොට ආයතන පිරිසිඳ දැනීමක් තුලින්මයි මේ ලෝකයේ සමුදය දකින්නත් පුළුවන්, මේ ලෝකේ නිරෝධය දකින්නත් පුළුවන්. හරි? ඒකට කරන්න කිව්වේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ආයතන කිව්වහම සලායතන, ඇහැ කන නාසය දිව ශරීරයේ මනස විතරක් නෙමෙයි ඒවට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඔය 12මයි. හරි. ආයතන කිව්වහම ඇහැ විතරක් නෙමෙයි. ඇහැයි ඇහැ නිසා පෙන්වන රූප. කනයි කන නිසා දැනගන්න ශබ්ද.
බාහිර අභ්‍යන්තර.
ඒකට නම් දෙකකුත් දෙනවා. අභ්‍යන්තර ආයතන, බාහිර ආයතන. චක්කායතනය ගැන කතා කරන්න බෑ රූපවලින් තොරව. ඇහැ නිසා පෙන්වන රූපවලින් තොරව. සෝත ආයතනය ගැන කතා කරන්න බෑ ශබ්ද ආයතනයෙන් තොරව. ওই දෙකම එකයි එක ගැන කතා කරන්න පුළුවන්. ශබ්ද නැත්තම් කනට තේරුමක් නැහැ. රූප නැත්තම් ඇහැට තේරුමක් නැහැ. ගඳ සුගඳ නැත්තම් නාසයට තේරුමක් නැහැ නේද? ඒ ටික හොයන්න ඕනේ. සලායතන හැදෙන්නේ කොහොමද කියලා වෙනම හොයන්න ඕනේ. දැන් සලායතන පිළිසිඳ දකින්නම ඕ. සලායතනයේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති හැටි දකින්නම ඕන. ඕක තමයි නිවන සඳහා කරන්න තියෙන්නේ. ඒක තමයි. දැන් අපි ඉන්නේ එහෙම පිළිගන්නේ. සම්මත ලෝකේ ඉන්නේ ඇහැ තියෙනවා, එළියේ රූප තියෙනවා කියලා පිළිගන්නේ. ඒක නිවේයි නිවේ එතනින් පටන් ගන්න. ධර්මයේ කියන්නේ මේ වෙන ලෝකයක් ගැන නෙමෙයි. මේ අපි ජීවත් වෙන ලෝකෙමයි මේ කියා දෙන්නේ. මේ ලෝකේ අපි මුලා වෙලා තියෙන්නේ කොහොමද කියන එකයි ඔය කියා දෙන්නේ. හරි? මේ ඇහැ කියන්නේ අර එළියේ රූප කියන්නේ වෙන ලෝකයක්, බුදුහාමුදුරුවෝ කිව්වේ වෙන ලෝකයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ජීවත් වෙන ලෝකේ ගැන තමයි. හැබැයි ඔය අපි හිතන් ඉන්න ලෝකේ හිතෙන් මවාගත්තු ලෝකයක් කියන එක අපි දන්නේ නැහැ කියලා පෙන්නන්නේ. අපි පිළිය ගන්න එළියේ තියෙනවා. අපි මෙහි ඇතුලේ ඉන්නවා. ඈ ඒවා නිත්‍යයි. ඒවා සැපයි. ඒවායි ආස්වාදයක් තියෙනවා. එහෙමනේ පිළිගන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඕක මුලාවෙන් කරන වැඩක්. ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය ඕක නෙවෙයි. හරි? යථාභූත ස්වභාවය දකිනකොට මොකද වෙන්නේ? මුලාවෙන් හදාගත්තු ලෝකෙ නිදෙනවා. මුලාවෙන් හදාගත්ත ලෝකේ මේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ අපි කියන ඔය ගස් ගල් දෙස්කුතු ඉරහඳ කාරකා පවුලේ අය දරුමල්ලෝ අමුදරුවෝ යාන වාහන ගෙවල් දොරවල් ඕවා තමයි. හරි? ඒවයින් තොර ලෝකයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒක තේරුම් ගන්න. මේ අපි විලෝකේ කියලා යම් කිසි දෙයක් විශ්වාස කරනවා නම් ඕක ගැනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මකද ඔවටයි අපේ කෙලෙස් ඇති වෙලා තියෙන්නේ. ඔවටයි මුලා වෙලා තියෙන්නේ. ඔවටයි රාග, ద్వේස, මෝහ ඇති වෙන්නේ. ඒවයින් මිදෙන විදිහක් මේ කියාවෙන්නේ. ලෝකෙන් එතර වෙනවා කියන්නේ ඔය ලෝකෙන්මයි එතර වෙන්නේ. නැතුව මේ අමුතු ලෝකයක් නෙවෙයි. සමහරු කියනවා නෑ නෑ මේ අපි ඉන්න ලෝකෙ වෙන එකක්, බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෙන ලෝකයක් කියලා. එහෙම දෙකක් නෙවෙයි. මේ දකින්න බැරි ලෝකයක් ගැන නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපි පිළිගත්ත මේ සම්මත ලෝකයමයි. ඒ ලෝකය තමයි දුකයි කියලා පෙන්වන්නේ. ඒ ලෝකේ පවතින්නේ දුක මත කියලා පෙන්වන්නේ මේ අපි හිතන ලෝකෙමයි. හරි? පිරිසිඳ දකින්නකොට, ඇත්ත ඇති හැටි දකින්නකොට ඔය ලෝකෙ පිහිටන්නේ. මොකද ඕක මුලාවෙන් හදපු හීන ලෝකයක්. සංස්කාර ලෝකයක්, ආයතන හය අල්ලගෙන හදපු ලෝකයක්. අපි මේ මුලාවේ ඉන්නකම් අපිට ඔක හදපු ලෝකයක් කියලා පේන්නේ නැහැ. එතනයි මේ වැරද්ද තියෙන්නේ. හරි. ප්‍රඥාව වැඩෙනකොට තමයි පේන්නේ මේ ආයතන හයෙන් හදපු ලෝකයක්මනේ. ඒ මනසට අරමුණ වෙන ධම්ම කියන එක මනසෙන්ම හදපු දේවල්. මනෝමය. මූලික උනේ මනසමයි. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය නේද? තනින්මනේ පටන් ගන්න ධම්ම කඩේ. එතකොට අපි දන්නේ මේ මනසෙන් හදපු ලෝකයක් කියලා. මොකද අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඉදි තියෙන මොනවයින් හරි හැදිච්ච සතර මහා ධාතුන් හැදිච්ච ලෝකයක්. දැන් ඔහොම කියනකොට අනිත් පැත්තට ඉන්නේ එහෙම සතර මහා ධාතුන් හැදිච්ච ලෝකයක් නැද්ද? මනසෙන් හදපු ලෝකයක් නම් එළියේ සතර මහා ධාතුන් හැදිච්ච ලෝකයක් නැද්ද? එහෙම හිතනවා නේද? එහෙම නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. තියනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඔක තියනවා කිව්වත් දෘෂ්ටියක්, නැහැ කිව්වත් දෘෂ්ටියක්. මොකද? විතර කටුව ඇතුලේ ඉඳගෙන එළියේ මේක තියනවා කිව්වත් දෘෂ්ටියක්, නෑ නෑ එළියේ ඔක නෑ කිව්වත් ඒ දෘෂ්ටිය. ඇත්ත ඇති හැටි නෙමෙයි. ඈ? ඇත කියන එකත් දෘෂ්ටියක් නැත කියන එකත් දෘෂ්ටියක්. මොකද කටුව ඇතුලෙන් එළියට ගිහින් නැත්නම් එළිය ගැන මොනවා කිව්වත් ඕක දෘෂ්ටියක් නෙවෙයිද? හිතාගත්තු එකක් කියනවා නේද? ඉතින් තර්ක කරනවා නෑ නෑ ඕක නෙමෙයි මේකයි ඇත්ත කියලා. ඒ තර්ක කළාට ওই දෙකම දෘෂ්ටි ජාලයක්. එතකොට එළිය ගැන මොකක් හරි කියනවා නම් අපි කියලාම තියෙන්නේ මේ ආයතනෙක ක්‍රියාකාරීත්වයකට කියනවා පස්සේ කියලා. ආයතනික ක්‍රියාකාරීත්වයට කියනවා පස්සේ කියලා නේද? චක්කු සම්පස්සේ කියන්නේ ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණය. ඔකටනේ පස්සේ කියන්නේ. එතකොට ඔය පස්සේ නිසා මොන මතයට ආවත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔක දෘෂ්ටියක්. එතකොට බ්‍රහ්මජාල සූත්‍රයේ 62ක් මිත්‍යා දෘෂ්ටි පෙන්නනවා. ලෝකේ තියෙන අද කාලෙත් තියෙන ඒවා ඒ දෘෂ්ටි සේරම ඕකත් පස්සේ නිසා. තදපි පස්ස පච්චය. තදපි පස්ස පච්චය. ඔය මතෙත් ස්පර්ශය නිසා කියන දෙයක්. ඔය මතයත් ස්පර්ශය නිසා කියන දෙයක්. එච්චරයි කියන්නේ. එතකොට බුදුදහම කියන්නේ ස්පර්ශයෙන් තෙහාට ගියද. පස්ස නිරෝධයක් ගැන, පස්ස සමුදයක් ගැන, පස්ස නිරෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ලෝකේ ඉන්න මත ටික ඔක්කොම පස්සේ මත හඳා පවතින තර්ක දෘෂ්ටි මතවාද. බුදුදහමෙන් පෙන්නනවා ඔය ඔක්කොම ඔය ලෝකයා කියන මත සේරම ස්පර්ශයේ මත, පස්සේ මත හැදුන මත. ඒගොල්ලෝ දන්නේ නැහැ ස්පර්ශයේ ඇත්ත ස්වභාවය. පස්සේ මොකද්ද කියලා දන්නෙත් නැහැ, පස්ස සමුදය මොකද්ද කියලා දන්නෙත් නැහැ, පස්ස නිරෝධය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒවා අහුවෙන්නේ ආර්ය මාර්ගයේ, ලෝකෝත්තර මාර්ගයේ. ලෝකෙට අයිති දැක්මේදී ඕවා අහුවෙන්නේ නැහැ. ලෝකේ ඉක්මවා යන මාර්ගයේ තමයි ඕවා අහුවෙන්නේ. හරි. පස්ස නිරෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ලෝකෙට අයිති මතයේ ඉඳන් ඇහුගට පස්ස නිරෝධය කියන්නේ මොකද්ද කියලා මොනවාකින්ද කියලා ඒක කියන්න අමාරුයි. ඉස්සෙල්ලා මේ දෘෂ්ටි ටික කඩා ගන්නවා. තමන් ඉන්න දෘෂ්ටි කඩා ගන්නකොට ඒක පේනවා. මේ මොන වගේ තත්ත්වයක්ද කියලා. හරි. ඒ දෘෂ්ටි වල ඉඳන් රහතන් වහන්සේ කොහොමද කියලා ඇහුවට ඔක හිතා ගන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. ඒවා මේ වැරදි කියනවා නෙමෙයි. ඔක කිව්වට තේරෙන්නේ නෑ. මොකද රහතන් වහන්සේ කියන්නේ ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති කෙනෙක්. ඔන්න ඔහොම තත්ත්වය. රහතන් වහන්සේ කියනවා. අපිට තියන්නේ අවිද්‍යාව නැති වුණ ගමන් ඔන්න ඔය ස්වභාවයට එනවා. ජාතියක් නැවත උපතක් නැහැ. නැවත උපත නැත්තේ මරුණහන් නෙමෙයි, පිරිණිවන් පෑවහම නෙමෙයි. රහත් වුණ මොහොතේ පටන් දුක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ රහත් වුණ මොහොතේ. ආයේ දුක ටිකක් ඉතුරු වෙලා නෙමෙයි රහත් වෙන්නේ. රහත් වුණා කියන්නේ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ වුණා. ලෝකයෙන් සම්පූර්ණයෙන් මිදුණා. ලෝකෝත්තර වුණා. ලෝකේ ආйти දුකට. හරි. මේ දුකෙන් එතර වීමමයි නිවන නැත්තම් රහත් වීම. ලෝකේ හැදලා තියෙන්නේ අවිද්‍යාවෙන්මයි. අවිද්‍යාවෙන් සකස් කරපු ආයතන ටිකකින්මයි ලෝකේ හැදලා තියෙන්නේ. අවිද්‍යාවෙන් සකස් කරපු ආයතන නිසා හටගන්න ස්පර්ශයකින්මයි ලෝකේ හදලා තියෙන්නේ. අවිද්‍යාවෙන් සකස් කරපු ආයතන නිසා හටගන්න ස්පර්ශයෙන්මයි ලෝකයක් දැනගෙන තියෙන්නේ. අපි දන්නේ නැහැ ඔවා අවිද්‍යාවෙන් හදපුවා කියලා. ආයතන ටික. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඒවා අවිද්‍යාවෙන් හදපුවා කියලා දන්නේ නැනේ නේද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔවා අවිද්‍යා සම්භූතං අවිද්‍යාව මුල් වෙලා. ඇත්ත ඇති හැටි නොදැකීම නිසාමයි ඒකයි අවිද්‍යාව කියන්නේ. සාමාන්‍ය ලෝකයා දන්නේ මේ ආයතන අවිද්‍යාවෙන් හටගන්නවා කියලා. ඒකට ආයතන හටගන්න හේතු හතරක් පෙන්නනවා ධර්මයේ නේද? අවිද්‍යා සම්භූතං, ආහාර සම්භූතං, තණ්හා සම්භූතං, කර්ම සම්භූතං. අපි දකින්නේ ඉතින් සමහර විට ආහාරය නිසා. එහෙ නැත්තම් පෙර කර්මය නිසා. ඔච්ච. ඔය
දෙක තමයි අපි දන්නේ.
තණ්හාව නිසා හටගත්තා කියන එක දකින්නෙත් නෑ. අවිද්‍යාව නිසා හටගත්තා කියන එක දකින්නෙත් නෑ. ඉතින් ධර්මයේ දකින්න නම් ඒවත් දකින්නේ. සලායතනය හටගන්නෙම අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නැති වුණා නම් සලායතන හටගන්න විදිහක් නැහැ. සලායතන නිරෝධ. සලායතන නිරෝධ, පස්ස නිරෝධ. පස්ස නිරෝධය කියලා එකක් තියෙනවා. එදාට තමයි පස්සේ නිසා ඇති වෙන දෘෂ්ටි වලින් මිදෙන්න පුළුවන්. ඒ බ්‍රහ්මජාල සූත්‍රය පෙන්නපු 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙන්නේ එතකොට. ඔව් අන්න හරි. පස්සයේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි ධම්ම කරලා මනසට බාර දුන්නේ. එහෙන් දැකලා මනසට හිතන්න දෙයක් ඉතුරු කරලමයි අපි ඇහැ නිරුද්ධ කරන්නේ. නේද? එතන අවිද්‍යාව වේදෙනවා කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ ඇහි රූපයි චක්කු විඥානේ යථාභූත ස්වභාවය දැකලා නැහැ. ඇත්ත ඇති හැටි දැකලා නැහැ. හැබැයි අපි හරි ඉක්මන් වෙනවා එළියේ එක්ක දෙයක් තියෙනවා නැත්නම් එළියේ මුකුත් නැහැ. ඔය දෙකම දෘෂ්ටි දෙකක් බව අපි දන්නේ නැහැ.
මේ දෙයක් තම විශ්වාස කියලා ගත්තහම නෑ. දෙයක් තියෙනවා හරි නැහැ කියලා හරි දන්නේ
නෑ. ඔව්. මේ දෙකත් හිතෙන්ම හදාගත්තු හිත දැනගත්තු දෙයක්මයි ඔය
කියන්නේ.
ඔව්. පස්ස නිරෝධා කියනකොට සලායතන නිරෝධා වෙන්නම ඕන. සලායතන නිරෝධා පස්ස නිරෝධ.
පස්ස නිරෝධා සලායතන නිරෝධ කිව්වා සලායතන නිරෝධා පස්ස නිරෝධ කිව්වා
සලායතන නිරෝධා පස්ස නිරෝධ
එකතු එතන තමයි හරි නේද සලායතන නිරෝධා පස්ස නිරෝධ ඔව් ඒක සලායතන නිරෝධ කරගත්තා නම් අපි මේක අවබෝධ කරගත්තා නම් මෙන්න මේ සලායතන නිරෝධ කරගන්නේ කියලා ඒ අවබෝධයට ආව නම් හරි
සලායතන නිරෝධය දකින කෙනාගේ පස්සයක් ඇති වෙන්නේ නැහැ නේද සලායතන තිබුණොත් මේ පස්සේ ඇති වෙන්නේ සලායතන නිරෝධණම් පස්සයක් ඇති වෙන්න පුළුවන් සලායතන පච්චයා පස්සෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ මොකදයි පටිච්චසමුප්පාද
දැන් මින් ඉදිරියට අපි ඇත්තෙන්ම සාකච්ඡා කරගන්න ඕන කොහොමද මේ සලායතන නිරෝධ කරගන්නේ කියන එක දැන් නම් හැමදාම මෙතන ඇවිල්ලා සලායතන ඇති වෙන හැටි ඒක දිගටම කතා කරගෙන හරියන්නේ නැහැ ක්‍රියාදීප සාකච්ඡා කරන්න ඕන සලායත නිරෝධ කරගන්න ක්‍රමවේදය මොකද්ද කොහොම සලායත නිරෝධ කරගන්න
ඔව් ඒ වගේ දැක්මක් එන්න ඕන හැමදාම ඉතින් සලායතෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියලා කතා කරාට ලෝකෙට ආйти දෙමයි කතා කරන්නේ
හැමදාම ඉතින් අවුරුදු ගාණක් මේ
එතකොට අපි සලායතෙත් විශ්වාස කළා නම් පස්සෙත් විශ්වාස කළා නම් අර 62ක් දෘෂ්ටි වලින් එකකින් එකකට පණිනවා. එතකොට ඔය දෘෂ්ටි වලින් මිදීම තියෙන්නේ මොකේද? පටිච්ච සමුප්පාද. ඔවට අහුවෙන්නේ නැති දැක්ම තමයි පටිච්ච සමුප්පාද. තථාගතයෝ ඇත යන අන්තයට වැටෙන්නෙත් නැතුව නැත යන අන්තයට වැටෙන්නෙත් නැතුව පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. එතකොට පටිච්ච සමුප්පාද කියනකොට ඇත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ, නැත යන දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් අර දේ දුන්නේ උපමාවට ආවොත් දේ දුන්න ඇත කිව්වොත් දෘෂ්ටියක් කියලා දකින්න. ඇත කියන්න බෑනේ, එතෙන්ට ගියාම අහුවෙන්නේ නැහැ. නැත කිව්වත් දෘෂ්ටියකට වැටෙනවා. එහෙනම් පෙනුනේ කොහොමද?
ඇතියකනේ
නැහැ කියන නිසා. එතකොට දේ දුන්න තියෙනවා කිව්වත් අහුවෙලා, දේ දුන්නක් නැහැයි කිව්වත් අහුවෙලා. අහුවෙලා තියෙන්නේ ලෝකෙට. ඔව්. එතනක් තියනවා ගැඹුරක්. යමක් නැහැ කියනවා නම් තියෙන දෙයක්මයි නැහැ කියන්නේ.
තිබුණ
දෙයක්මයි. තිබුණ දෙයක් නේ
නැහැ
කිව්වා. එතන දෘෂ්ටියට ගිහිල්ලා. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නවා. දැන් දේ දුන්න ගැන කිව්වොත් ඉරෙලියයි වතුර බින්දුයි නිසා ඒවා හේතු වෙන නිසා මෙහෙම දෙයක් විද්‍යමාන
වෙනවා.
එතකොට ඒ හේතු ආයේ දුනොත් ආයේ විද්‍යමාන වෙනවා. එතකොට තියනවා කියන්නේත් නෑ, නෑ කියන්නේ. හේතු යෙදුනොත් එහෙම විද්‍යමානයි. කියන කතාවක් කියන්නේ. එතකොට අර දෘෂ්ටි වලට අහු වෙලා නෑ නේද?
මේ ඇති කරදි මේ ඇත වෙයි.
ඔව්. දෙය දුන්නත් තියනවා කියලා හිතුවොත්
එතන අහු වෙලා
තියනවා කියන දෘෂ්ටියේ හිටියොත් එතෙන්ට ගියත් හම්බ වෙනවා. නේද? නැහැ කියන විශ්වාසෙ හිටියොත් එහෙනම් කොහොමද පේන්නේ? පේන්න විදිහකුත් නැහැ නැත්තම්. නැහැ ප්‍රශ්න නේද? ඒ ලෝකෙට ආйти දෘෂ්ටි වලදී ප්‍රශ්න. හැබැයි අපි කිව්වොත් මෙන්න මේ හේතු යෙදෙන හින්දා එහෙම විද්‍යමානයි. දැන් ටීවී එකට මෙහෙම කරන්ට් එක දීලා channel එක ඇල්ලුවොත් ඕන් කළොත් මෙහෙම රූප වර්ගයක් ඕකේ ඇති වෙනවා. ඒ හේතු යෙදෙනකොට මෙහෙම සකස් වෙනවා. පෙන්නුම් කරන ස්වභාවය සකස් වෙනවා හේතු යෙදෙනකොට. ඒක පටිච්ච සම්පන්න බව. හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්න ස්වභාවය. හරි. ඒකට මේ හේතු යෙදෙනකොට මෙහෙම පෙන්නුම් කරනවා. පෙන්නුම් කරන්නේ හේතුද? පෙන්නුම් කරන්නේ හේතු නෙවෙයි. අපිට ඉරේලිය පේන්නෙත් නැහැ, වතුර බින්දු පේන්නෙත් නැහැ. තේන්නේ දේදුන් ඵලය තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. හරි, හේතු ප්‍රත්‍ය අපිට පේන්නේ නැහැ. එතකොට දේදුන්නක් දැකලා දැක්කේ ඉරේලිය කිව්වොත් හරිද? වැරදි. දේදුන්නක් දැකලා දැක්කේ වතුර බින්දු කිව්වොත් හරිද? වැරදි. නේද? එහෙනම් දේදුන්නක් දැකලා දැක්කේ ඒක හටගන්න හේතු කිව්වොත් හරිද? දැක්කේ ඉර එළිය කිව්වොත් හරිද? නැහැ. දැක්කේ වතුර බින්දු කිව්වොත් ප්‍රේත් හරිද? හේත් වෙයි. නේද? දැක්කේ ඵලය මිස හේතු නෙවි. හරි? එතකොට
කවුද යතුරක් දාලා ගිහින්ලා වැටිලා තියෙන්නේ?
විනාඩි 5ක් ඉන්නගෙන ගන්නවා. හොඳයි. අපි එතනින් අවසන් කරමු. ඒක හිතන්න තියෙනවා මේ කාලය තුල ඔයගොල්ලෝ කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා වැඩිලා ඒ කුසල් සිත් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවට අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කර ගනිත්වා, සතුටටපත් වෙත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම පරන්ති. මලගිය කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තිය ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාහන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාහන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතාහන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන කත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන කත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත් සත්.
කියලා මොනවද කියන්නේ සර්?
තියෙනවා මොකක්ද? කවුද නැහැ කිව්වේ? තියෙනවා. කොයි ඉඳන්? හ්ම්? ආගෙද?